හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයත්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, මේ වන විට අපි මේ භාවනාවට උපකාර වන කරුණු කාරණා සියල්ලම වගේ පායේ පහුගිය දවස් පහක් තුල උදේ හවස මේ පින්වතුන්ට ප්‍රායෝගිකව යුගනද්දව ආනපාන සති සමාධිය වඩන හැටි පැහැදිලි කරලා කියා දුන්නා. මේ ආනපාන සති සමාධිය වඩන්නේ, මේ අනුස්සති අනුපස්සනා වඩන්නේ තමන්ගේ හිතේ මෙතෙක් කල් මේ බැමි තුනක් නිසා උපාදානය සිද්ධ වුණා. මේ බැමි තුනෙන් නිදහස් වෙන්න නිබ්බිදා තත්වයටපත් වෙන්නයි මේ සියලුම අනුස්සති අනුපස්සනා ආනපාන සති සමාධිය යුගනද්දව වඩන්නේ. අද අපි බලාපොරොත්තු වෙනවා බුදුහාමුදුරුව මේ පිම්බිමේදී, මේ ඉසිපතනාරාමේදී, සිඹැස්සගලදී පස්වග මහණුන්ට ඒ දේශනා කර වදාළ මගඵල පූර්ණ කරගන්නට උපකාර වනසේ දේශනා කළ අනත්ත ලක්කන සූත්‍රයත්, අනත්ත ලක්කන සූත්‍රයට මුල් වූ ධම්ම අනුධම්ම ප්‍රතිපදාව පිළිබඳ අනුධම්ම සූත්‍ර හතරකුත් තියෙනවා. මේ සූත්‍ර හතරමත්, ඒ වගේම අනත්ත ලක්කන සූත්‍රයත් අද උදේ වරුවේ පැයක පමණ කාලෙකින් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පොතේ අවසාන හරිය තියෙනවා පිටු අංක 107, අනුධම්ම සූත්‍ර හතරකුත් අනත්ත ලක්කන සූත්‍රයේ ඊට ඉස්සෙල්ලා 104 වෙනි පිටේ තියෙනවා. ඉස්සෙල්ලා අනුධම්ම සූත්‍ර හතර අපි පොඩ්ඩක් බලමු, මෙනෙහි කළා කියවලා. එනිසා අනුධම්ම සූත්‍ර හතරම මුලින් තේරුම් ගන්න ඕනේ. මේ අනුධම්ම සූත්‍ර හතරම එකටම, මේක හතරක් හැටියට තියෙනවා. අනුධම්ම සූත්‍රයේ පඨමාන ධම්ම, ဒုတိයාන ධම්ම, තတိයාන ධම්ම, චතුත්ථ අනුධම්ම හැටියට සූත්‍ර හතර තියෙනවා. මේ සූත්‍ර හතරම එක සූත්‍රයක් හැටියට තේරුම් ගත්තොත් තමයි වඩාත්ම පැහැදිලි වෙන්නේ. මේ සූත්‍රය අනුධම්ම සූත්‍ර හතර දේශනා කරලා තියෙන්නේ සවැත් නුවරදී පසු කාලෙක. නමුත් අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ මේ ස්ථානයේ, ඉතින් බැස්තගල බුදුහාමුදුරුව පළමු වරට, පළමු වන බුද්ධ ශාසනයේ පළමු වන අරහතුන් වහන්සේ බිහි කරන්නේ. ඉතින් ඒක නිසා මුලින්ම මේ ධම්මානුධම්ම පටිපන්නස්ස පටිපන්නස්ස කියන්නේ ප්‍රතිපදාව පිළිවෙත. ධම්මානුධම්ම පිළිවෙත පූර්ණේ කර ගැනීමට තමා මේ අනුධම්ම සූත්‍ර හතර දේශනා කරවදාලේ. මේ අනුධම්ම සූත්‍ර හතරේ අපි මෙතන දැන් මේකත් අර මාගදී භාෂාවෙන් දේශනා කරන නිසා අග ඒවා මුලට ඇවිල්ලා කන පිට පෙරලගෙන තියෙනවා. ඒකත් තේරුම් ගත යුතුයි. කොහොම වුණත් අනුධම්ම සූත්‍රයේ අවසාන ප්‍රතිඵලය තමයි කෙනෙක් නිබ්බිදා බහුලෝ විහෙරිය. මේක තමයි දේශනා කරලා තියෙන්නේ. ධම්මානුධම්ම පටිපන්නස්ස භික්ඛවේ භික්ඛුනෝ අයමනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය. යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය. යං වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය. යං සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය. යං සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය. යං විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය. මේ කියලා තියෙන්නේ පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පංචස්කන්ධයටමයි පෘථග්ජන පුද්ගලයේ ප්‍රියමනාප භවෙන් බැඳින්නේ, අප්‍රිය අමීරි භවෙන් දෙවෙනි වේශයෙන් බැඳින්නේ, ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර සසඳීමෙන් බැඳින්නේ. මේ තුනෙන්ම බැඳිනවා. ප්‍රියමනාප භවෙනුත් බැඳිනවා, දෙවෙනි වේශය වූ අප්‍රිය අමීරි භවෙන් දෙවෙනි වේශයෙන් බැඳිනවා. ඒ වගේම සංසන්දනය කිරීමෙන් අදුක්කම අසුක වශයෙනුත් බැඳිනවා, මාන්නේනුත් බැඳිනවා. ඒ නිසා මේ පංචස්කන්ධයට බැඳෙන තාක්කල් පෘථග්ජන පුද්ගලයා තුළ සමුදය බිහි වෙනවා, අනුසය බිහි වෙනවා, විඥාන ශක්තිය බිහි වෙනවා, සංකාර කරනවා, සංකත සකස් වෙනවා, සමුදය බිහි වෙනවා, සංසාර ගමනට බැඳිනවා. යම් කිසි කෙනෙක් මේ බැඳීමෙන් මිදී නිදහස් වෙන්න නම් නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙන්න ඕන. එතකොට නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන්නේ අනුසති අනුපස්සනා මෙනෙහි කිරීම. එකනේ කිව්වේ භික්ඛුනෝ අයමනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය. විහෙරෙය කියන්නේ බෙන් කරමින් හරෙමින් අත්තරෙමින් මේ බැන්මි තුන, ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියාප්‍රිය අතර මැනීම අත්හරින්මින් කටයුතු කරනකොට නිබ්බිදා බහුලෝ වෙනවා. එහෙම නැත්නම් අපි මාගදී භාෂාවෙන් කියනවා නම් අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති, ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරති නන්දින් පජහති. ඒක තමයි නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන එක. නිබ්බිදා කියන්නේ අර බැම්මෙන් බැඳින්නේ නැහැ, බැම්මෙන් නිදහස් වෙනවා, බැමි තුනෙන්ම නිදහස් වෙනවා. මෙහෙම ඊගාවට යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය, යං වේදනා සංඥා සංකාර විඥාන, යං රූපේ කිව්වහම මේක ඇහෙන් දකින රූප වෙන්නත් පුළුවන්, කනෙන් අහන ශබ්ද රූප වෙන්නත් පුළුවන්, නාසයට එන ගඳ සුවඳ රූප, දිවට එන රස රූප, කයට එන පොට්ටබ්බ පහස රූප, මනසට එන ධම්ම රූප, මේ සියලු දේ රූප. මේ සියලු දේ යම් රූපේ කිව්වා. ඒ වගේම ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන ප්‍රියමනාප රූපත් රූප, අප්‍රිය අමෙහි රූපත් රූප ගැටෙන, ඒ වගේම අර මනින සංසන්දනය කරන රූපත් රූප, අර සංසන්දනය කරන අදුක්කම අසුක රූපත් රූප, ඒ නිසා ඒ වගේම යම් රූපේ කිව්වහම අතීත රූප වර්තමාන රූප අනාගත රූප දුර රූප ළඟ රූප සියුම් රූප ඝන රූප අජ්ජත්තික රූප බාහිර රූප කටුක රූප සුමුදු රූප 11 ආකාරයමත් යම් රූපේ කියන තැන අර්ථ ගන්නනවා යම් වේදනාය කියන තැන අර්ථ ගන්නනවා යම් සංඥා සංකාර විඥාන හැම එකකින්ම වෙන්නේ අර නිබ්බිදා බහුලෝ විහෙරිය නොකොලොත් බැඳිනවා ඒක නිසා මේක තමයි අනුස්සති අනුපස්සනා වැඩි ඒ අනුව යමෙක් භික්ඛුනෝ උපාසක උපාසිකා භික්ඛු භික්ඛුනි සිව් පිරිසම සිවණක් පිරිසම අයමනුදම්මෝ හෝති මේ අනුපස්සනා අනුස්සති දිගින් දිගටම නොකඩවා ආනපාන සති සමාධිය යුගනද්ද හැටිය වඩීම තමයි අයමනුදම්මෝ හෝති එහෙම නිබ්බිදා බහුලෝ විහෙරේය එහෙම වාසය කරනකොට වෙන් කරමින් හරිමින් විහෙරේ කියන්නේ වෙන් කරමින් හරිමින් වාසය කරන අර බැමි ඒ අනුව යම් රූපේ නිබ්බිදා බහුලෝය වේදනා නිබ්බිදා බහුලෝ විහෙරේය සංඥා නිබ්බිදා බහුලෝ විහෙරේය සංකාරේසු විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරේය කරමින් වාසය කරනකොට යෝ එවන් පුද්ගලයා එහෙම කරන පුද්ගලයා යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ විහර අන්තෝ අන්ත කරනවා අවසන් කරනවා අර වෙන් කරමින් හරිමින් ඒ බැම්ම අන්ත කරනවා විහරන්තෝ විහරේය නොකර විහර අන්ත කරන්න බෑ එහෙම විහරන්තෝ කළාම යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ යෝ වේදනාය සංඥා සංකාර විඥාන නිබ්බිදා බහුලෝ විහරන්තෝ අන්ත කළ අවසන් කළ බැමි ඒ අනුව සංකාරේසු විඥානේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ එම විහරන්ත කළාම රූපං පරිජානාති පූර්ණ වශයෙන් අර ප්‍රජනනය වන බැමි පරිජානාති ඒ අනුව රූපං පරිජානාති වේදනං පරිජානාති සංඥං සංකාරේ විඥානං පරිජානාති පරිජානාති උනහම යෝ සෝ එවන් පුද්ගලයා රූපං පරිජානං වේදනං පරිජානං සංඥං සංකාරේ විඥානං පරිජානං පරිමුච්ඡති රූපං හා දැන් විහෙරෙය උනහම විහරන්තෝ වෙනවා නිබ්බිදා විහරන්තෝ උනහම පරිජානාති වෙනවා පරිජානං උනහම පරිමුච්ඡති වෙනවා පූර්ණ වශයෙන් මිදි නිදහස් වීම පරිමුච්ඡති පරිමුච්ඡති උනාට පස්සේ නැවත බැඳින්නේ නැහැ පරිමුච්ඡති රූපං හා රූපේ දකින්නවා හැ හැබැයි අලින්න ගැටින්නෑ මුලා වෙන්නේ නෑ එකයි වෙනස පරිමුච්ඡති රූපං හා පරිමුච්ඡති වේදනා යනුව වේදනාව විඳින්නෑ ඇලින්න ගැටින්නෑ මුලා වෙන්නේ පිනවා පිනවා විඳවා විඳවා මන මන වේදනා ආමිෂයක් කරගන්නේ නෑ වේදනාව තියෙනවා නිරාමිෂයි ඒකයි පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥාය පරිමුච්ඡති සංකාරේහි පරිමුච්ඡති විඥානම් හා පරිමුච්ඡති ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දොම්නසේහි උපායාසේ අර පඤ්චස්කන්ධයට මෙතෙක්කල් බැඳුණු බැම්ම පූර්ණ වශයෙන් මිදී නිදහස් වුණාම පරිමුච්ඡති රූපම්මා වේදනා සංඥා සංකාර විඥානේ ඒ අනුව පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්නස් උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදා ඒ අනුව තමා පුද්ගලයෙක් මේ පැවැත්ම තුළ විඳින අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස සියල්ලෙන්ම මිදී නිදහස් වෙනවා යම් කිසි කෙනෙක් අර පරිමුච්ඡති රූපම්මා පරිමුච්ඡති වේදනා සංඥා සංකාර විඥානේ මේ සියලු දුක් වේදනා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් සියල්ල පුද්ගලයෙක් තුල උපදින්නේ මේ පංචස්කන්ධයට නැවත නැවතත් යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි සෙයතිදං කාම තන්නා භව තන්නා විභව තන්නා සමුදය බිහිවෙන්නේ දැන් සමුදය බිහිවීම නවත්තන්න නම් අර යම් රූපේ නිබ්බිදා බහුලෝ හැබැයි නිබ්බිදා බහුලෝ විහෙරිය කරන්න බෑ එකපාරට ඒ සඳහා තමයි මේ ဒုတိය තတိය චතුත්ථ අනුදම්ම සූත්‍ර හතර මුලින් එන්න ඕන. ඒකයි මං කිව්වේ කන පිට ගහලා කියලා. මොකද මාගදී භාෂාවේ අර අගිනම් මුලටයි කියවන්නේ. මේක නිසා මේ ဒုတိය තတိය චතුත්ථ අනුදම්ම සූත්‍ර පසුව සටහන් කළාට මේ ဒုတိය තတိය චතුත්ථ අනුදම්ම සූත්‍ර නිවැරදි ආකාරයට ධම්මානුධම්ම පටිපදාව හැටියට අනුපස්සනා කරන්නේ නැතුව නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙන්න බෑ. පළමු එක යම් ධම්මානුධම්ම පටිපන්නස්ස භික්ඛුනෝ අයමනුධම්මෝ හෝති යම් රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති. ඒ පුද්ගලයා අර නිච්ච සංඥා පජහති ඒ අනුව නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙන්න උපකාර වෙනවා. එතකොට යම් රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති කරන්න ඕනේ ආනපාන සති සමාධිය යුගනද්දව කිරීම. ඒ වගේම තတိය අනුධම්ම සූත්‍රයේ යම් රූපේ දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති. පුද්ගලයා සුඛ සංඥාවටයි ඇලෙන්නේ බැඳින්නේ උපාදානය කරගන්නේ. ඒක නිසයි ගැටීමක් මානයක් මුලාවක් විචිකිච්ඡතාවක් සමුදය අනුසය හිතේ බිහිවෙන්නේ. ඒ නිසා අර අයමනුධම්ම සූත්‍ර තුනේ තියෙන්නේ යම් රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති යම් රූපේ දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති තුන්වෙනි එකේ තියෙන්නේ චතුත්ථානුධම්ම යම් රූපේ අනත්තානුපස්සී විහෙරෙය අත්ථ සංඥා පජහති. ඒ වගේම යම් වේදනාය අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති යම් වේදනා ඒ වගේම සංඥා සංකාර විඥාන පහම පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති කරනකොට දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති කරනකොට අනත්තානුපස්සී විහෙරෙය අත්ථ සංඥා පජහති කරනකොට ආනපාන සති සමාධිය යුගනද්දව වැඩෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමා නිබ්බිදානුපස්සී විහෙරෙය නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙන්නේ. නිබ්බිදා බහුලෝ විහෙරෙය වුණාම තමා විහරන්තෝ ඒ අනුව විහරම් ඒ අනුව පරිමුච්ඡති ඒ අනුව පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේවේහි දුක්ඛ දෝමනස්ස උපායාසේහි. මේ දුක් දෝමනස් ජාති ජරා මරණ ශෝක පරිදේව සියලු දේ උපදින්නේ අර පංචස්කන්ධය ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා උපාදානය කරගන්නේ. ඒව නිච්චසේ සුඛසේ අත්ථසේ පවතිනවා කියන වැරදි පෘථග්ජන දැක්ම දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය නිසායි. මේ නිත්‍ය සුඛ අත්ථ කියන අස්මිමානය වැරදි දෘෂ්ටිය හිතෙන් අයින් කරන්නයි උදුරලා දාන්නයි අනිත්‍ය අනුපස්සී දුක්ඛ අනුපස්සී අනත් අනුපස්සී කරලා අර නිත්‍ය සුඛ අත්ථ හිතෙන් පජහති කරන්නේ අයින් කරන්නේ ඉවත් කරන්නේ ඒක කළහමයි නිබ්බිදානුපස්සී විහෙරේය වෙන්නේ එතකම්ම නිච්චසේ සුඛසේ අත්ථසේ දකින පෘථග්ජන පුද්ගලයා තුළ ඒකට ඇලෙනවා බැඳෙනවා ගැටෙනවා මුලා වෙනවා ඒකෙන් මිදෙන්න නිදහස් වෙන්න බෑ මේ සියලු තැන්වල තියෙන්නේ නැවත හොඳට කල්පනා කළොත් ආනපාන සති සමාධිය යුගනද්දව වැඩිම අපි අර අනුපස්සනා කරන්නේ අනිච්ච ඒක නිච්ච වෙලා තියෙන නිසා පෘථග්ජනය තුළ ඒක හිතෙන් ඉවත් කරන්න අර දුක්ඛ අනුපස්සනා කරන්නේ ඒක සුඛ වෙලා සුභ වෙලා සුචි වෙලා සැපටක්සේ දකින්න ඒ වගේම අනත් අනුපස්සනා කරන්නේ මේක විපරිණාමයටපත් වෙන බව සහතික කරලා දැනගෙන මේ අස්මිමානිය අත්ත බව හිතෙන් අයින් කරන්න. ඒ අනුව නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙනවා. නිබ්බිදා බහුලෝ විහෙරෙය වුණහම අර පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්නස්ස හිතෙන් ඉවත් වෙන්නේ. එතකම් දුක් දොම්නස් ජාති ජරා මරණ ශෝක පරිදේව සියලු දේ පෘථග්ජන පුද්ගලයා පංචස්කන්ධයට බැඳීමෙන්ම උපාදානය කර ගැනීමෙන්ම අලුතෙන් උපද්දව ගන්නවා නිර්මාණය කරනවා ඒව තමයි හනුසේ ඒව තමයි සමුදේ ඉතින් ඒක නිසා දැන් පෘථග්ජන පුද්ගලයෙක් තුළ තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්නට පෙර මේ ආනපාන සති සමාධිය නිවැරදිව වඩන්න නිවැරදි දැනුමක් ලබා ගන්නට පෙර සියලු පෘථග්ජන පුද්ගලයෝ ඔය පංචස්කන්ධය ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහකට බෙදුවට ඔය ඇහැට ප්‍රිය දේ කනට ප්‍රිය දේ නාසයට දිවට කයට මනට හයට ප්‍රියමනාප දේ දකින්නේ ප්‍රියමනාපණං නිච්චසේ සුඛසේ අත්ථසේ බැඳිනවා ඒක පෘථග්ජන ගතිය ඒක පෘථග්ජන දෘෂ්ටිය දැක්මේ ආකල්පේ වරද්ද මේ දෘෂ්ටිය දැක්ම ආකල්පය වෙනස් කර ගන්නා තාකල් අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස උරුම වෙනවා ඒක කර්මය ඉතින් ඒක නිසා මේක නිවැරදි ආකාරයට මුළු බුදු දහමේම බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නේ අටක්කරා තීන පදා මෙන්න මේක අනිච්චානුපස්සී විහෙරේය නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරේය සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහෙරේය අත්ථ සංඥා පජහති මේක නිවැරදිව ආනපාන සති සමාධියසේ දෙපැත්ත ද්වතාවය නොදැක්කොත් ඒ පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා ඒ පුද්ගලයා දකින්නේ හැමදේම රූපං නිච්ඡතෝ රූපං සුඛතෝ රූපං අත්ථතෝ වේදනා නිච්ඡතෝ සුඛතෝ අත්ථතෝ සංඥා නිච්ඡතෝ සුඛතෝ අත්ථතෝ ඒ අනුව සංකාර කරනවා විඥාන ශක්තියක් උපද්දවා ගන්නවා සසරට බැඳිනවා සම්බන්ධ වෙනවා අනුසය උපදාන ගන්නවා පැහැත්ම තුල දුක් දෝමනස් ජාති ජරා මරණ සියලු දේ ඉබේම ධර්මතාවයෙන් උපදිනවා ඒක නියාම ධර්මයක් ඒක නවත්තන්න බෑ අර නිච්ඡසේ නිච්ඡතෝ සුඛතෝ අත්ථතෝ හැටියට රූප වේදනා සංඥා සංකාර විඥාන තීරණය කරනකම් දකින්න කරනකම් දකින්නකම් ඒ පුද්ගලයා බැඳිනවා, ඇලිනවා, අල්ලගන්නවා, උපාදානය කරගන්නවා. අප්‍රිය වූ ගමන්, විපරිණාමයටපත් වූ ගමන් ගැටිනවා. ඒ වගේම අස්මානින් මමත්වෙන් බැඳිනවා. අත්තතු මේකෙන් මිදී නිදහස් වෙන්න නම් මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන අනුපස්සනා කරලා නිච්ච සුඛ අත්ත බව හිතෙහි තියෙන්නේ. හිතෙහි තියෙන්නේ ප්‍රියමනාපයි, ඒක නිච්චයි. මේ ඇහෙන් දැක්ක ලස්සන ප්‍රියමනාප රූපේ සියලු පෘථග්ජන පුද්ගලයෝ දකින නිච්චයි සුඛයි අත්තයි. කිසි කෙනෙකුට හිතන්න අමාරුයි මෙච්චර මේ ඇහෙන් දැක්ක ලස්සන ප්‍රියමනාප ලස්සන රූපේ අප්‍රියයි අමිරි කියලා කියටවත් කාටවත් හිතන්න. නමුත් ඒක ප්‍රියයි මනාපයි හිතන තාක්කල් උපාදානය කරගන්නවා. උපාදානය කරගත්තදී සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව විපරිණාමයට පත් වෙනවා. විපරිණාමයට පත් වුණාම විනාශභාවයට පත් වෙනවා. එතකොටයි තේරෙන්නේ දුක අර ජාති ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස්. ඒ නිසා මේ බුදු කෙනෙක් බුදු වෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරන්න උගන්නලා කියා දීලා හිතේ තියෙන මුල් බැහැගත්ත නිච්ච සුඛ අත්ත හිතෙන් ඉවත් කරලා නිබ්බිදා කියන තත්වයට පත් කරන්න. යමෙක් අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා නිච්ච සුඛ අත්ත හිතෙන් ඉවත් කළොත් ඒ පුද්ගලයා නිබ්බිදානුපස්සී නිබ්බිදා බහුලෝ විහෙරේය. ඒ අනුව නිබ්බිදා බහුලෝ විහරන්තෝ ඒ අනුව පරිමුච්ඡති පරික්ඛා කියන තත්වයටපත් වෙලා අර දුක් දොම්නස් සියලු දේ අලුතෙන් උපදවා ගන්න පරිමුච්ඡති දුක් දොම් අර දුක් පැවැත්ම සහ මුලින්ම අවසන් කරනවා. ඊට පස්සේ දුක උපදවා ගන්න. මේ දුක උපදවන්නේ දුක කියන්නේ දෙවෙනි වේසේ. මාගදී භාෂාවේ දුක කියන්නේ දැන් අංගුත්තර නිකායේ එක නිපාතය තියෙනවා. ඊගාවට තියෙන්නේ දුක. දුක කියන්නේ දෙක. එක මොකද්ද? සුඛ සැප. හැම කෙනෙක්ම ඔය ඇහැට පේන ලස්සන රූපේ, කනට ඇහෙන ලස්සන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රස, කයට එන පහස, මනසට එන ධම්ම, අර සැපයි සුවයි සුබයි සුචී කියලා මයි උපාදානය කරගන්න. හැබැයි සැපයි සුවයි සුබයි කියලා උපාදානය කරගන්නා සියලු දේ විපරිණාමයට පත් වෙලා අවසන් වෙන්නේ දුකෙන්. උපාදානය කර නොගත්තොත් අර ලස්සන තියෙනවා. ඇහෙන් දකින්න රූපේ ලස්සනයි. ඒක කවුරුවත් කිව්වේ නැහැ, කියන්නෙත් නැහැ ලස්සනයි ලස්සන නැහැ කියලා. ඒ ලස්සන තීජාවේ. අපි හැබැයි ඒ ලස්සන අපේ පාලනයට වසඟයට අරගෙන අපි අමාරුව වැටෙනවා, අපහසුවට වැටෙනවා, උගුලට අහු වෙනවා. ඒක තමයි නිවේසති ගෙට ගන්න එක උපාදාන. ඉතින් ඒක නිසා ආර්ය ශ්‍රාවකයෙක් නම් මේ ඇහැ පියමනාප ලස්සන මීරි මధుරදී ලෝකේ තියෙනවා. ඒක ධර්මතාවයක්. ඒවා කවුරුවක්වත් බුදුහාමුදුරුව කවදක්වත් කිව්වේ නැහැ ප්‍රියමනාප මధుර මීරිදී ලෝකේ නැහැ කියලා. ලෝකේ තියෙනවා. නමුත් වරද ඒ ප්‍රියමනාපදී ඇහෙන් බැලුවට වරදක් නැහැ, කනෙන් ඇහුවට වරදක් නැහැ, නාසයට ඒවා ලැබෙනවා. අපි දැන් පාරේ යනකොට කොයි හරි හොඳ සමන් පිච්ච වැලක මල් පිපිලා තියෙනවා නම් ඒ සුවඳේ අපේ නාහයට එනවා. අපි ආ උපාදානය කරගන්න යන්න හොඳ නැහැ. ඉතින් ඒක නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේම ඒවා ලෝකෙ තියෙනවා. අපි අර සංචේතනා පවත්වලා සංකාර කරලා ඒවට බැඳුනොත් අපි උගලට අහු වෙනවා. ඒවා අර අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා නිච්චසේ සුඛසේ අත්තසේ අනස්මිමානින් ගන්නේ නැත්නම් ඒවට බැඳින්නේ නැහැ, නිබ්බිදා බහුලෝ විහෙරයි. මේක තමයි බුද්ධ ධර්මයේ අන්තිම නිට්ටාව, නිවනට උපකාර වෙන. යමෙක් නිබ්බිදා බහුලෝ විහෙරයි තේරුම් ගත්තොත් අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා නිච්ච දුක්ඛාත් ඉවත් කළා, ඒ පුද්ගලයා නිවන් දකින්න සියලු සුදුසුකම් ලබනවා. එතන තමයි අවසානය. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර හතරේ බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල කියා දුන්න සියලු දේ ගැඹලා ගැඹුරින් සටහන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර හතර ඉතාම කෙටි වුණත් මුළු බුදු දහමම කැටි කොල්ලා අටකරා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියන එක සහ මුලින්ම විස්තර කරලා විග්‍රහ කරලා පැහැදිලි කරලා පිරිසිදුව නිබ්බිදා බහුලෝ විහෙරෙය කරගන්න උපකාර වන ආකාරයට අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරන්න කියලා දීලා පෙන්වලා දීලා පැහැදිලි කරලා තියෙනවා. මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන තුන පස්සේ කාලෙක සිංහල භාෂාවට අර පද පරම ලෙස පෘථග්ජන පුද්ගලයෝ පරිවර්තනය කළාම මේ වචන තුනේ සියලු අර්ථ විකෘති කළා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක කිසිසේත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුපස්සනා කරනවා කියන එකේ එක ගැවිලවත් නැහැ. සම්පූර්ණම විරුද්ධ තේරුමක් වෙන වචන තුනක් අද බුද්ධ ආගමේ ඔය දහම් පාසල් ළමයින්ට, ඔය පිරිවෙන්වල හාමුදුරන්ට, ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත් අදත් තාම උගන්වන්නේ මේ කියපු පරිවර්තනේ. අර මාගදී භාෂාවේ අරවා මේවා සිංහල භාෂාවේ. ඒක තමයි වරද. මාගදී භාෂාවේදී සිංහලට පරිවර්තනය කරනකොට කිසිම දැනුමක් තේරුමක් නැති පුද්ගලයෙක් මේ ඉච්ඡ ගැන, මේ කැමැත්ත ගැන, මේ නන්දි ඡන්දය ගැන, කැමැත්ත ගැන නොදන්නා කෙනෙක් මේකට අනිත්‍යයි කිව්වා. අනිත්‍ය කියන එකට නිච්ච, අනිත්‍ය කියන එකට නිට්ටයයි අනිට්ටයයි. අහසට පොළොවමින් වැරදි තේරුම් දෙක. මේ ඉච්ච 10ක් තියෙනවා. ඉච්ච කියන එක තමන්ගේ හිතේ ඉච්ච වෙලා නිච්ච වෙන්නේ. නිට්ට වෙන්නේ දැන් අදහවස ඉරබහින එක නිට්ටයයි. ඒක අපිට භාවනා කරලා තියා මොන කර්මස්ථානේ වඩලවත් ඒ නිට්ට බව වෙනස් කරන්න බෑ. අන්න නිට්ට කියන එක. නමුත් අපේ හිතේ මේ රූපය ලස්සනයි කියලා නිච්ච වෙලා තියෙන. මේක අපිට අනිච්ච අනුපස්සනා කරලා අපේ කැමැත්ත හිතෙන් අයින් කරන්න පුළුවන්. ඒකයි මේ අනිච්ච අනුපස්සනා කරනවා. නැතු අර ඉරබහින එක නිච්ච බව අපිට ඒක නිත්‍යයි. ඒක අයින් කරන්න අපිට මොන භාවනා කරවත් බෑ. නමුත් දැන් කරන්නේ ඕකයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඉච්ච නිච්ච වෙලා අනිච්ච අනුපස්සනා කරලා නිච්චයින් කරන්න පුළුවන්. නිච්ච කියන එක ඉච්ච නිසා ඉපදුන එකක්. ඉච්ච කියන්නේ තමන් තමන්ගේ කැමැත්ත. ඒක වෙන මිනිහගේ කැමැත්තක් නෙමේ, තමන්ගේ කැමැත්ත. තමන්ගේ කැමැත්ත තමන්ට අයින් කරගන්න පුළුවන්. තමන්ගේ කැමැත්තයි තමන්ගේ හිතේ නිච්ච වෙලා ස්ථීර වෙලා තියෙන්නේ. ඒ ස්ථීර වෙලා නිච්ච වෙලා තියෙන කැමැත්ත කවදක්වත් ඒ ආකාරයෙන් සිදු නොවන බව, ඒක පවත්වන්න නැති බව, ඍෂිතේ මනාපතේ ඒක දිගටම පවත්වන්නට බැරි බව නිවැරදිව තේරුම් ගැනීමයි අනිච්ච අනුපස්සී විහරති. ඒක නිසා ඒක නිච්ච වුණොත් යද නිච්ඡන් තන් දුක්ඛං, දුකටපත් වෙන බව නියත බව තේරුම් කිරීමයි තේරුම් ගැනීමයි දුක්ඛ අනුපස්සී විහරති. ඒක අනාතවන්නට හේතුවයි විපරිණාමයට පත්වීම නිසා අනත්තානුපස්සී විහෙරති. එහෙම නැතුව මේකේ මේ ආත්ම අනාත්ම කතාවක් ඔහේවත්ම නෑ නිට්‍ය අනිත්‍ය භවකුත් ගෑවිලාවත් නෑ. නමුත් අද සිංහල සියලු සිංහල බෞද්ධන්ට ඔය යම් යම් අය කියන්නේ අර ඒක මාගදී වචන තුන අනිච්ච දුක්ඛානත්ත මේක සිංහල වචන. ඒක සිංහල වචනේ අර මාගදී භාෂාවේ අර්ථ ධර්ම නිරුක්තිව පටිසම්භිදා ගෑවිලාවක් නැති කිසි හරයක් තේරුමක් නැති වචන තුනක් මේ නිට්‍ය අනිත්‍ය දුක සුඛ දුක්ඛ ආත්ම අනාත්ම. ඒකෙන් තමයි නිවන වැහුවේ නිවන වහවා ඉන්නවා. ඉතින් ඒක නිසා මේක අර ඊයේ කිව්ව සංඝ භේදය කරගෙන මිනිහෙක්ගේ නිවන වහනවා ඔය අනිත්‍යයි දුකයි අනාත්මයි කියපු හැම වෙලාවකම හැම කෙනෙක්. ඇයි ත්‍රිලක්ෂණය සහ මුලින්ම විකෘති කරනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ බුද්ධ භාෂිතයේ තියෙන අනිච්ච දුක්ඛ අනත්ත කියන ඒ මාගදී පද තුන තවත් භාෂාවකට පරිවර්තනය කරන්න බෑ. නමුත් අර අර්ථ කතා කරලා දැන් මේ මං විග්‍රහ කළා වගේ මේකේ හරියටම නිවැරදි අර්ථයේ ධර්මයේ නිරුක්තපටි සම්බිදා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන් නිබ්බිදා බහුලෝ විහෙරෙය කරන්න. ඒක තමයි හරිය. ඉතින් ඒක තේරුම් ගත්ත කෙනෙකුට තමයි ඉදිරියට මේ මගඵල පූර්ණේ කරගන්න පුළුවන් වෙන්නේ. මේක තේරුම් අරගෙන ඊට පස්සේ තමයි අපි අනත් ලක්ෂණ සූත්‍රය ඊට ඉස්සෙල්ලා තියෙන තේරුම් ගත යුත්තේ. මේ කරුණුමයි මේ හතරමයි අනත් ලක්ෂණ සූත්‍රයේ තියෙන මීට වඩා වෙන කිසිම දෙයක් අනත් ලක්ෂණ සූත්‍රයේ ඇත්ති නැහැ. නැති බව කාටත් තේරුම් ගයි මේක කියවන කොට. ඊළඟට දැන් බුදුහාමුදුරුවෝ මේ ඔය අනුධම්ම සූත්‍ර හතර බොහොම පිරිසිදුව පැහැදිලිව පස්වග මහණුන්ට දේශනා කළා, කියා දුන්නා, ඉගැන්නුවා, භාවිතයට ගන්න පුරුදු කළා භාසීට. දැන් පස්වග මහණුන් මේ ඉසිම්බැස්ස ගලදී සුපතනාරාමේදී අර ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන අන්තිම කොටස සච්ච පබ්බය. මේකේ අන්තිම කොටස තමයි ඒ සියලු දේ කියා දීලා අර සත්‍ය සමුදේ නිරෝධ කරන හැටි කියා දුන්නාම තමයි සෝතාපට්ටි ඵලයටපත් උනේ අර අඤ්ඤතා වීන්ද්‍රිය මතු වෙලා. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ඉරිවඩුන්නේදී මේ අර ජයශ්‍රී මහ බෝධිය ගාවදී බුද්ධත්වයටපත් වෙලා ඊළඟට කල්පනා කරලා බැලුවා මේ සියලු දේ අරිය පරිශන සූත්‍රයේ තියෙනවා, කාටද මම මේ ධර්මය දේශනා කරන්න සුදුසු, කාට කිව්වොත්ද මේක තේරුම් ගන්න පුළුවන්. ඒ ගමන උද්දක රාමපුත්‍ර ආලකරාම වගේ තමන්ගේ ගුරුවරුන් ගැන බැලුවා, ඒ අය නැහැ ඒ වන විට. ඒ ගමන බුදුහාමුදුරුවෝ ඒ බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහබෝධිය ගාවෙන් ඇවිල්ලා ඊගාවට ආවා. මේ යාන් ඔය ඒ කාලේ තිබුණා, අද ඔය හුරුළු ඔය යාන් ඔය කියලා තියෙන ලොකු ගඟක්. මේ ගඟ දිගේ නොයෙකුත් අය වෙළඳාමට බඩු ගෙනාවා ඔරු පාරුවල. ඒ වගේම පාරකුත් තිබුණා කරද්ද යන්නේ. මේ පාර දිගේ ආවා, ආපු තැන අර හිරිවඩුන්නෙන් බුද්ධත්වයට පත් වූ සිරිවැඩුම් වුණ තැනින් ජයශ්‍රී මහබෝධිය ගාවින් එනකොට පළමුවෙන්ම තියෙන ගම මාමිනියාව අද මහමුනි ආව. ඒ කියන්නේ දැන් බුද්ධත්වයට පත් වුණාම මුනි මහමුනි වුණා. ඒ නිසා අර පළමුවෙන්ම ආපු ගම මහමුනි ආව. අදත් ඔය මෙහා ඉරිවඩුන්නේ මෙහා ඔය එනකොට මාමිනියා කෝරලේ තියෙන මහමුණියා ඊළඟට ආවා යන් ඔය දිගේ යන් ඔය දිගේ එනකොට ඊළඟට බුදුන් උන්නේ ගම අදත් තියෙනවා ඔය යන් ඔය දිගේ නිකවැව පටිකාර මඬුව කටාරම්පුර කිට්ටුව එතනින් බාහල්කඩට එනකම් ආවා මේ ගඟ දිගේ එතෙන්දි තමයි තපස්සුබල්ලුක දෙබෑයන් හම්බුනේ ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත් වෙලා මාසයක් දෙකකට වැඩි ගියේ නෑ ඒගොල්ලන් අර මේ විලඳ මේ දානයක් පූජා කරන නිසා කේස ධාතුන් වහන්සලා පිළිගන්නවා පිළිගන්නවාම ඒ තපස්සු බල්ලුක ඒ වෙළඳුන් ගිහිල්ලා ඒක අර තිරියායේ ගිරිහඬු සෑය සිරි හඬු ගිරිහඬු කියන්නේ සිරි හඬු බුදුහාමුදුරන්ගේ කේස ධාතු වලට කාලිකුයි සිරි හඬු සිරි කිව්වේ බුදුහාමුදුරන්ට හඬු කියන්නේ කේස් වලට ඒ නිසා සිරි හඬු සෑය සිරියායේ හැදුවා අද සිරියායේ තිරියායේ වුණා සිරි හඬු ගිරිහඬු වුණා ඊට පස්සේ වාහල්කදී බුදුහාමුදුරුව ගඟෙන් මිගොඩට ඇවිල්ලා මේ හිසිම්බස්ස ගලට ආවා එතෙන්දි තව අර ආජීවකේ උපකාවි ජීවකත් හම්බුණා තව නොඑක හම්බු වෙලා ඇවිල්ලා පස්මක් බහනුන්ට අර සම්මුඛ චෛත්‍ය ගාවදී තමා සම්මුඛ වුණේ ඉස්සෙල්ලා ඈතදිම දැක්කා මේගොල්ලෝ එනවා නමුත් කිව්වා අපි පිළිගන්නේ ඔය ආයි ආපහු ආවේ අපි හොයාගෙන එනවා දැන් බුදුහාමුදුරන්ගේ රූපේ දැකලා පස්වක මහණුන්ට ඒගොල්ලෝ අභිඥා තියෙන ඉද්දි ප්‍රාතිහාරී තියෙන ඉරිෂවරු පස් දෙනවා ඒගොල්ලන්ටවත් වෙනසක් තේරුම් ගන්න බෑ රහතුන් වහන්සේගේ බුදුහාමුදුරන් ඒක නිසා අද වුණත් කිසි මිනිහෙකුට අරහතුන් වහන්සේ කෙනෙක් බාහිර රූපයෙන් දැකලා දැන හඳුනා ගන්න පුළුවන් කමක් නැ ලැබෙන්නේ නැ විශේෂයෙන්ම අභිඥාතියා ධානතියා මොනවා ලැබුණත් පෘථග්ජන පුද්ගලයෙකුට ඒක දැන හඳුනා ගන්න බෑ. ඉතින් මෙහෙම ඇවිල්ලා බුදුහාමුදුරුව දවස් අඩුම වශයෙන් 21ක් දෙකක් මේ සියලු දේ පස්සක මහණුන්ට කියා දුන්නා. අරිය පරිශන සූත්‍රයේ තියෙන හැටියට දෙන්නෙක්ව මේ හරි මේ ගම්මල එදත් හරියට සෙනග හිටියා. මේ ඉරිවඩුන්න වටේ හැබැයි අනුරාධපුරයේ මිනිස්සු හිටියේ නැහැ. එයාට තාම ලොකු කැලෑ ප්‍රදේශ. මේ ඉරිවඩ මේ ඉසිම්බැස්ස ගල වගට බොහොම ගම්මාන තිබුණා මිනිස්සු හිටියා. ඒ ගම්මාන වලට පිඬු සිඟා වැඩලා පිඬ පාති ගෙනාව දෙන්නෙක් තුන් දෙනෙකුට කියා දුන්නා. ඊගාව දවසේ ඉතුරු තුන් දෙනාව පිඬ පාති ඇරියා. දෙන්නට කියා දුන්නා මෙහෙම දිගටම දවස් 21ක් මේ පිළිවෙත මේ සතරාති මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ පිළිවෙතත් කායගත සති සූත්‍රයේ තියෙන මේ පිළිවෙතත් දෙකම කියා දුන්නා මේ ආනපාන සති සමාධිය යුගනද්දව වැඩිම පිළිපද මෙහෙම කියා දුන්නත් මේ ඉර්ෂිවරු අභිඥාලාභින් පස් දිනාගෙන් එක්කෙනෙක් විතරයි සෝතාපට්ටි ඵලයට පත් උනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ උනේ අඤ්ඤතාවීන්ද්‍රිය මත උනේ ඊළඟට තව නැවත නැවත ඉතිරි හතර දිනාටත් කොම කොමාරි මේ වාර මාර්ගය ආනපාන සති සමාධිය නැවත නැවත කියා දීලා අනික් ඉස්වරු හතර දිනත් අර කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාම අස්සජි පස් දෙනාවම සෝතාපට්ටි ඵලයට පත් කළා. මෙහෙම සෝතාපට්ටි ඵලයට පත් කළාම පස් දෙනාවම ඊට පස්සේ පස් දිනාටම මේ අනුධම්ම සූත්‍ර හතර නිවැරදිව විග්‍රහ සහිතව විස්තර වශයෙන් කියා දුන්නා. අවසාන වශයෙන් මේ අනත්ත ධර්මය විග්‍රහ කළා. දැන් බුදුහාමුදුරුව මේ අනිච්ච දුක්ඛ අනත්ත විග්‍රහ කරලා අනත්ත ලක්කන සූත්‍රයේ තියෙන්නේ මේ අනත්ත විග්‍රහ කරපු එක පමණයි. නමුත් මෙතෙන්දී අනිච්ච දුක්ඛ අනත්ත ත්‍රිපරි අර ත්‍රිලක්ෂණයම විග්‍රහ කළා. දැන් මේ අනත්ත ලක්කන සූත්‍රයේ තියෙන්නේ ඒ ක්‍රියාවලියේ අන්තිම පියවර ලිඛිතව මේ තියෙන්නේ. ඒ අනුව දැන් පස්වග මහණුන්ට කියනවා රූපං භික්කවේ අනත්තා රූපංච හිදං භික්කවේ අත්තා අබවිස්ස. යම් රූපයක් මේ අනත්ත විපරිණාමයට පත්වෙන යම් රූපයක් තමන්ගේ කැමැත්ත අනුව මේක අස්මිමානිය අනුව වෙනස් නොවෙනවා කියලා රූපංච හිදං. යම් කිසි කෙනෙක් නිච්චසේ සුකසේ අත්තසේ හිතුවත් ක්‍රියා කළොත් අත්තා අභවිස්ස ඒක සිදුවෙන්නේ නෑ. ඒක කිසිසේත්ම සිදු නොවන දෙයක්. නයිදං රූපං ආබාදාය සංවත්ති. එය අනුව තමන්ට අර අයහපතක් අනාථවීමක් අනාථවීම තමා ආබාදාය සම්මත. අනාථ වෙනවා අනිවාර්ය. නයිදං රූපං ආබා අර අනාථවීම නවත්තන්න බෑ. ලබ්බේත රූපේ ඒවං මේ රූපං හෝති ඒවං මේ රූපං මා අහෝසීති. මම කොච්චර කැමැත්තෙන් මේ රූපය මගේ වසඟේ පාලනේ පාත්‍ර ගන්න උත්සාහ කළත් ඒක මගේ කැමැත්ත අනුව පවතින්නේ. ඒක එවන් රූපං හෝති එවන් මේ රූපං අහෝසීති. ඒක තේරුම් ගත්තොත් යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා මේ රූප අත්තසේ පවත්තන්න අස්මිමානෙන් කැමැත්ත අනුව පවත්තන්න බෑ. ඒ බව නිවැරදිව තේරුම් ගත්තොත් රූපං අනත්තා තස්මා රූපං ආබාදාය සංව මේ ආබාධ වලින් අර අනාථවීමෙන් මිදී නිදහස් වෙනවා. නච ලබ්බති රූපේ ඒ රූපේ උපාදානය කරගන්න එවන් මේ රූපං හෝති එවන් මේ රූපං මා හෝසිටි. ඒක තමන්ගේ පාලනය පවත්වන්න උත්සාහ දරන්නේ නැහැ. මේ වගේ මේ අනත්ත මේ වගේම අනිච්ච දුක්ඛ අනත්ත තුනම මේ විදිහට විග්‍රහ කළා. ඒ පළවෙනි ඡේදයේ තියෙන රූපය, ඊට පස්සේ වේදනා, ඊට පස්සේ සංඥා, ඊට පස්සේ සංකාර, ඊට පස්සේ විඥාන. මේ සියලු දේ බුදුහාමුදුරුවෝ පස්වක මහණුන්ට වචනෙන් වචනේ ඡේදෙන් ඡේද පියවරෙන් පියවර එකින් එක කියා දුන්න ඉතාම පැහැදිලි වෙන විදිහට මේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව ප්‍රහාණය කරන හැටි, දුක්ඛ අනුපස්සනාව කරලා සුඛ සංඥාව හිතෙන් ඉවත් කරන හැටි, අනත්ත අනුපස්සනා කරලා අත්ථ සංඥාව හිතෙන් ඉවත් කරන හැටි, මෙහෙම ඉවත් කරන හැටි විග්‍රහ කරලා කියා දීලා දැන් පස්වක මහණුන්ටම හොඳට මේ පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳව යම් දැනුමක් ලබා දීලා බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්වම ඉස්සරහට ගෙන්නවා. ගෙන්නලා ප්‍රශ්න 165ක් ඇහුවා මේ පස්වග මහණුන්ගෙන්. දැන් මේ කියා දුන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත නිච්ච සුඛ අත්ත මේ දෙපැත්ත දෝතාවය ආනපාන සති සමාධිය. දැන් මේක කියා දුන්න පස්වග මහණුන්ගෙන් බුදුහාමුදුරුවෝ දැන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. පළවෙනි ප්‍රශ්නේ තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. තංකින් මඤ්ඤත. මඤ්ඤත කියන්නේ අස්මිමානය, මමත්වෙන්. නිච්චසේ සුඛසේ අත්තසේ යම් රූපං, යම් රූපයක් අපි උපාදානය කරගත්තොත් ඒ රූපය නිච්චං වා අනිච්චං වා. ඒක තමන්ගේ කැමැත්ත අනුව ඒ ආකාරයෙන් ඒ ස්වභාවයෙන් ඒ ස්වරූපයෙන් දිගටම පවත්වන්න පුළුවන්ද බැරිද? එකයි යං රූපං නිච්චංවා අනිච්චංවා. පස්සක මහණුන් කිව්වා අනිච්චං බන්ති. එහෙම පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. දැන් ඒගොල්ලෝ යථා පරිදි අනිච්ච දුකානත් අනිච්ච තේරුම් අරගෙන එකයි අනිච්චං බන්ති. පුතග්ජන පුද්ගලයන් ඇහුවාම ඇහුවනම් තමන් මොකක් හරි ලස්සන රූපයක් දැක්කහම ඒක හිතට ගැළපුණා නම් ඒක පටිච්ච වුණා නම් ඒ රූපය ඒ ආකාරයට තමන් පාත් ගන්නවද මඤ්ඤත. පුතග්ජන පුද්ගලයන් ඇහුවා නම් ඒක කියන්නේ නිච්චංව. නමුත් දැන් මේ වස්සක මහණුන් මේක තේරුම් ගත්ත නිසා ඒගොල්ලෝ අනිච්චම් බන්ති. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ඇහුවා යම් පන නිච්චං දුක්ඛං වා සුඛං වා. එහෙම නිච්චසේ පවත්වන්න බැරි නම් නවත්ව ගන්න බැරි නම් විචිතේ මනාපතේ ඒක ඒ ආකාරයට ඒ ස්වරූපෙන් ස්වභාවයෙන් පවත්ව ගන්න බැරි නම් යම් පන නිච්චං ඒක දුකක්ද සැපක්ද කියලා දුක්ඛං වා සුඛං වා. පස්සංගමහණුන් කිව්වා දුක්ඛං බන්ති. ඒක තමයි දුක. අපි ප්‍රියමනාප භවෙන් රූපයක් උපාදානය කරගත්තොත් යම් පනානිච්චං ඒක ඒ ආකාරයට පවතින්නේ නැත්නම් විපරිණාමයටපත් වෙනවනම් ඒක සැපක්ද දුකක්ද යවුවා දුක්ඛං බන්ති. ඊළඟට පැහැදිලිව අහනවා යම් පනානිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මෙතන අනත්ත නෙමේ පාවිච්චි කරලා තියෙන වචනේ යම් පන නිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඊයේ කිව්ව සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. කොහෙවත් අනාත්ම කතාවක් මෙතන නැහැ. අනත්ත කියන්නේ විපරිණාම ධර්මය. ඒ නිසා හැම වැදගත් සූත්‍රයකම බුදුහාමුදුරුවෝ අනත්ත කියන එක වෙනුවට පාවිච්චි කරලා තියෙන්නේ විපරිණාම ධර්මය. විපරිණාමයටපත් වෙන නිසයි කෙනෙක් අර උපාදානය කරගත්තදී ඒ ආකාරයට ඒ ස්වરૂපයෙන් ඒ ස්වභාවයෙන් පවත්වන්න බෑ. විපරිණාමයටපත් වෙනවා. ඒක ධර්මතාවයක්. ඒ අනුවයි කෙනෙක් අනාත වෙන්නේ. කල්ලං නු තං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාට. මම කොට මගේ වසඟේ පාත්ත ගන්න පුළුවන්කමක් තියනවද නැද්ද කියලා ඇහුවා. නො හේතං බන්ති. මේක කරන්න පුළුවන් වැඩක් නෙමේ කියලා කිව්වා. මේ අනිච්ච දුක්ඛ අනාත්ත නිවැරදිව ප්‍රත්‍යක්ෂ කරගන්න පස්වක මහණුන්ගෙන් බුදුහාමුදුරුව මේ ප්‍රශ්න තුන රූපය ගැන ඇහුවා. ඒ ප්‍රශ්න තුනම වේදනාව ගැන, ඒ ප්‍රශ්න තුනම සංඥාව, ඒ ප්‍රශ්න තුනම සංකාර, ඒ ප්‍රශ්න තුනම විඥාන ගැන ප්‍රශ්න 15ක් ඇහුවා. ප්‍රශ්න 15ටම මේ පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රශ්න 15 ඇහුවා. ඊළඟට ඒ ප්‍රශ්න 15ටම අදාළව නැවත එකින් එක ඒ අනුව යම් රූපේ කියන එක ඊළඟට අහනවා බුදුහාමුදුරුව. තස්මාතිහ භික්කවේ යං කිංචි රූපං. දැන් මේ රූපය ගැන ප්‍රශ්න 11ක් අහනවා. දැන් ඉස්සෙල්ලා ඇහුවේ පොදුවේ යං රූපං නිච්චං වා අනිච්චං වා. දැන් අහනවා අතීත රූප තමන්ගේ හිතට එන අර දීගං වා, අනාගත රූප, වර්තමාන රූප, දුර රූප, ළඟ රූප, අධ්‍යාත්මික රූප, බාහිර රූප, සියුම් සුමුදු ප්‍රණීත රූප, කටුක රූප, 11 ආකාරයක රූප ගැන ඇහුවා. මේ රූප නිච්චංවා අනිච්චංවා. ඊට පස්සේ වේදනා ඒ 11 ගානෙම ඒ වේදනා අතීත අනාගත වර්තමාන දුර ළඟ සියුම් ඝන අධ්‍යාත්මික බහිද්ද කටුක හීන ප්‍රනීත 11ක් තියෙනවා. ඒ 11 පස්වරක් ඒ සියලු ප්‍රශ්නත් එක්ක ප්‍රශ්න 165ක් මේ පස්වග මහණුන්ගෙන් මේක ප්‍රත්‍යක්ෂ කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ත අර අවධානය නිවැරදිව ප්‍රත්‍යක්ෂ කරගන්න විදිහට ඇහුවා මේ ප්‍රශ්න 165ම. අහලා ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්න 165ටම උත්තර ප්‍රස්වග මහණුන්ගෙන් ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ දැන් යංකින්චි විඤ්ඤාණං අන්තිම ප්‍රශ්නේ යංකින්චි විඤ්ඤාණං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර සාන්තිකේ දුර ළඟ සබ්බං විඤ්ඤාණං නේතං මම නේසෝ අහමස්මි නේසෝ මේ අත්තාති ඒවම් මේ ඒවමීටං යථා භූතං සම්මප්පඤ්ඤාය තත්තම්. මේ අනුව මේ ප්‍රශ්න 165ම ඇහුවා, විග්‍රහ කළා, විස්තර කළා. ඒකට උත්තර ලබා ගත්තා. මේ 165ටම උත්තර ලබා ගත්තාම දැන් පස්වග මහණු අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරන්න දන්නවා. නිච්ච සුඛ අත්ත ඉතින් ඉවත් කරන්න ඕන බව දන්නවා. ඒ ඉවත් කිරීමත් සමග ඇතිවන තත්වය තමා ඒවං පස්සං භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරේසු නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති. කොච්චර ප්‍රිය හෝ අප්‍රිය වුණත් රූපස්මින්පි නිබ්බින්දති. බැඳින්නේ නැහැ, බැම්මෙන් මිදී නිදහස් වෙනවා. වේදනාවක් කොච්චර ප්‍රිය අප්‍රිය වුණත් පළවෙනි වේසෙන් හෝ දෙවෙනි වේසෙන් බැඳින්නේ නැහැ. ඒ වගේමයි සංඥා සංකාර විඥානස්මින්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති විරජ්ජං විමුච්ඡති විමුත්තස්මින් විමුත්තස්මිති ඥානං හෝති කීනා ජාති බුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. ඒ අනුව මේ ප්‍රශ්න 165ට උත්තර ලබා ගත්තට පස්සේ දැන් පස්වග මහණු නිබ්බින්දති කියන නිබ්බිදා තත්වයට පත් වුණා. නිබ්බිදා තත්වයට පත් වූ පස්වග මහණු නිබ්බින්නම් නිබ්බිදානුපස්සී විරති නන්දිම් පජාති වුණාම විරාගානුපස්සී රාගම් පජාති නිරෝධානුපස්සී සමුදයම් පජාති පටිනිසග්ගානුපස්සී සබ්බූපදී පජාති වුණා. ඒක තමයි නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මිති ඥානං හෝති. ඒ අනුව පස්වග මහණුන් අරහත් තත්වයට පත්වීම තමයි කිනා ජාති උචිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජාන. කිනා ජාති අර පෙර පටන් පැවතගෙන ආපවත්තගෙන ආපු සියලුම කර්ම බීජ සහදාහටම සහ මුලින්ම මුල් තුන කපලා දාලා රාග මුල ද්වේෂ මුල මෝහ මුල කීනා ජාති කිනම් පුරාණං කියලා අර රතන සූත්‍රයේ තියෙන එක කීනා ජාති. ආයි කිසි දවසක අලුතෙන් ජාතියක් හදන කර්ම බීජයක් එකක්වත්ම ඉතුරු කළේ නැහැ, ඉතුරු වුණේ නැහැ. කීනා ජාති බුසිතං බ්‍රහ්මචරියං. දැන් අර බ්‍රහ්මචරියන් කියන්නේ අරහතුන් වහන්සේගේ හැසිරීම රටාව තමයි, චර්යාව තමයි. අර භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ පියවර හතරෙන් විග්‍රහ කළේ බ්‍රහ්මචරියන් උසිතම් බ්‍රහ්මචර්ය. බ්‍රහ්මචරියන් කියන්නේ අරහතුන් වහන්සේගේ හැසිරීම රටාවට ගෙන උසිතම් බ්‍රහ්මචරියන්. ඒ වගේම කතං කරණීය, කරගත යුතු සියලුම දේ නිවන සඳහා කරගෙන අවසාන වුණා. ඒ අනුව නාපරං තවත් තරණය කරන්න ඉතර වෙන්න දෙයක් නැහැ. සියලු මාර්ග පූර්ණ කරගෙන ඉතර වුණා. ඒ අනුව කතං කරණීයං නාපරං ඉතත්තායාති පජාන. තමන් විසින් තමා තුළින් දැනගත යුතු කරගත යුතු සියලු දේ කරගෙන අවසන් වූ අරහත්ත්වයට පත් වුණා කියන එක තමයි කීනා ජාති උචිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්ත. මේ ප්‍රශ්න 165 නිවැරදිව ප්‍රශ්නවලට උත්තර ලබාගත් පස්වග මහණුන් පස් දෙනාම ඒ ප්‍රශ්න උත්තර ලබා ගැනීමත් සමග අරහත්ත්වයට පත් වුණා. ඉදමෝච භගවා අත්තමනා පංචවග්ගියා බික්කු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මි. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානී පංචවග්ගියානම් බික්කූනම් අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චින් සුත. අනුපාදාය කියන්නේ ආයි කිසිම දවසක මේ රාගදේශ මෝහ කියන කෙලෙස් බැමිතුන සදහටම උදුරා දමලා නැවත අලුතෙන් නූපදින තත්ත්වය අනුපාදාය ආසවේහි. ආසවක්ඛය ඥානය පූර්ණ කරගෙන ඒ පස්වග මහණුන් අරහත් තත්වයට පත් වුණා කියන එක තමයි මේ අනත්ත ලක්කන සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරලා තියෙන්නේ. මෙච්චර මේ අනත්ත කියන වචනේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙන සූත්‍රයේ විපරිණාම ධර්මය පැහැදිලිව කියලා තියෙනවා. මේකේ විග්‍රහ කරලා තියෙනවා අනත්ත කියන එකට විපරිණාම. මෙච්චර මේ සූත්‍රයේ මෙහෙම තියෙද්දිත් ඔය පරිවර්තකයෝ මේ සූත්‍රයට සිංහල ත්‍රිපිටකයේ පරිවර්තනය කරනකොට අර පණ්ඩිතයෝ දැම්මා අනාත්ම ලක්ෂණ සූත්‍රය. කොහෙන් හොයාගත්තද දන්නේ? ඒකෙම ඔය වචනෙම ඔය නම දැමීමෙන්ම මේ බුද්ධ ධර්මය බුද්ධ දේශනාව ඔය අනත්ත අත් අනත්ත දෙකම සහ මුලින්ම සදහටම බුද්ධ ධර්මයේ විකෘති කළ අර පරිවර්තනය. මේක කිසිසේත්ම අනාත්ම ආත්ම කතාවක් එහෙම ගැවිලවත් නැහැ. අනිපර ලක්ෂණ නෙමෙයි මේක තියෙන්නේ කන. ඒකනේ මං අක්කන සූත්‍රයේ මුලින්ම දේශනා කළේ කන කියන්නේ කපා දැමිය යුතු පරිමුච්ඡති. පරිමුච්ඡති කියන එක තමයි කපා දැමිය යුතු කන කියන්නේ. ඒ නිසා මේක තියෙන්නේ අනත් ලක්ෂණ මේ ත්‍රිලක්ෂණ විග්‍රහ කරලා. ඒ මිසක් ලක්ෂණ නෙමෙයි. ඒ වගේම අනාත්ම නෙමෙයි. දැන් ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන්නේ ත්‍රිපිටකයේම අනාත්ම ලක්ෂණ සූත්‍රය. මේක තහම් මුලින්ම බුදු දහම විකෘති කළ විනාශ කළ ආනන්තරිය පාප කර්මයක් සිද්ධ කරගත්ත විනාශ කිරීමක් පරිවර්තනය කිරීමක් පද පරම විදිහට ධර්මයේ විකෘති. ඔව්, නිබ්බිදා කියන හැම තැනකම ත්‍රිපිටකයේ අද සිංහලට පරිවර්තනය කරලා තියෙන නිබ්බිදා කියන්නේ මේ මෙතෙක් කල් අපි බැඳි බැඳි මේ සංසාර ගමන ගිනාව බැමි තුන. ඒ බැමි තුනෙන් නිදහස් වීම නිබ්බිදා දාලා තියෙන්නේ. මොකද්ද පරිවර්තනය කියෝ දාලා තියෙන වචනේ කියන්නේ? දැන් කාගෙන් හරි මහමුකෝ මොකද දහලා තියෙන්නේ? කලකිරීම. ඉතින් කොයි තරම් මේ බුදුදහම කලකිරීමක් නෙමෙයි. කිසිසේත්ම කලකිරිලා මේ නිබ්බිදා වෙන්න බෑ. අපි යථාභූත ඥාන දර්ශනයෙන් ඇත්ත ඇටි හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිබ්බිදා වෙනවා. නිබ්බිදා කියන්නේ කලකිරීම එහෙම නෙමෙයි. ඒක නිසා නිබ්බිදා කියන වචනේ තියෙනවා ත්‍රිපිටකයේ අඩුගානේ 4500ක් තැනක වරක් හැම තැනකම දාලා තියෙන්නේ කලකිරීම. පටිකූල මනසිකාරය තියෙන හැම තැනකම දාලා තියෙන්නේ පිළිකුල් කිරීම. ඔවා බුද්ධ දේශනාවේ වචන නෙමේ. ඔවා අර ආනන්තරික පාප කර්ම වෙන කරගත්ත මේ වැරදි පද පරම විකුට්ටි විනාශ කර පද. ඉතින් ඒක නිසා තිලක්කන කියන හැම තැනකම දාලා තියෙන්නේ ලක්ෂණ කියන වැරදි පරිවර්තනය. ඒක නිසා මේ සියලු දේ සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට නිවන වැහෙන විදිහට සියලු දේ කනපිට ගහලා පරිවර්තනය කරනවා. අදත් ඒවා අන්න ඉන්දෙස ඒවම තවදුරටත් ඔය පිරිවෙන්වල ඔය නොයෙකුත් අංගල ඉස්කෝලවල බුද්ධාගම පොත්වල බුද්ධාගමේ දහම් පාසල්වල හැම තැනකම ඔය වැරදි දේ පරිවර්තනය කරලා වැරදි දේ ළමයින්ට කියා දීලා ළමයින්ගේ බ්‍රේන් වොෂ් කරනවා. ළමයින්ගේ මනස විකෘති කරනවා. ඉතින් ඒ පොඩි කාලේ මේ වගේ 3-4-5 පන්තියේදී ඕවා ඉගෙනුවාම දැන් ඒව තමයි වයස අවුරුදු 60-70 ගියත් අර අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කියා ඉන්නවා. ඒ නිසා මේ පිළිකුල් භාවනාව කරන අර බලු අමනේ වාගේ කෑම කනවා. පටිකූල මනසිකාර බම්බේ. ඒ වගේම නිබ්බිදා කියන එක කලකිරීම. මේ වගේ මේ උතුම් නිර්මල බුද්ධ වචනය බුද්ධ භාෂිතය අභාෂිතය අලපිටය කරලා ළමයින්ට උගන්වනවා. කාටද? සිංහල ළමයින්ට. පොඩි කාලේ ඒවා උගන්වන්න. පොඩි කාලෙම වැරදි දේම දානවා මොළයට බ්‍රේන් වොෂ් කරනවා. ඊට පස්සේ ඉතින් ලොකු වුණාට පස්සේ ඕවා වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව තාමත් හිතනවා අපොයි ඕවා නෙමෙයි අපි අහලා තියන්නේ අන්න අර විදියට. අපි ඉගෙනගෙන තියන්නේ මෙන්න මේ විදියට. ඉතින් ඒ ඉගෙනීමේ ඉගැන්වූ වැරදි දේ නිසා තමයි මුළු නිවනම දරුවන්ගේ වැහිලා නැති වෙලා යටපත් වෙලා තියෙන්නේ. මේක අපි සියලුම දෙනා අඩුම වශයෙන් මේ ත්‍රිපිටකයේ තියෙන ඔය වැදගත් වචනවත් අඩුගානේ ඔය මජ්ක්‍ධිමා පටිපදා ඔය අනිච්ච දුක්ඛ අනාත්ත පටිකූල මනසිකාරය ඒ වගේම මේ නිබ්බිදා මේ වගේ වචන එකක් දෙකක් නෙමෙයි සිය ගණනක් තියෙනවා මේ වගේ විකෘති කරපු ඒ සියලු වචන නිවැරදි ආකාරයට දැන්වත් විග්‍රහ කරලා බුද්ධ භාෂිතයට ගැලපෙන විදිහට නිවන් මඟ විවෘත කරන විදිහට දහම් පාසල් ළමින්ට උගන්වන්න බුද්ධ ආගම පාඩම්වල උගන්වන්න පිරිවෙන්වල පොඩි හාමුදුරුවන්ට මේක උගන්වන්න. මේ වැරදි ත්‍රිපිටක පරිවර්තකයෝ නිවන වැහුවා ආගමක් හදාගත්තා ඔහෙ කියවාගෙන යන එකයි උනේ. මේක නිවැරදි කරනකම් කොහොමවත් මේ නිවන් මඟ නම් විවුර්ත කරගන්න බෑ. මේක ආරම්භ කරන්න ඕන මේ වගේ වයසක උදවියට දැන් මේක තේරුම් ගියාට කමක් නෑ. මේක ආරම්භ කරන්න ඕන අර බුද්ධාගම ඉස්කෝලවල උගන්නන බුදුදහම පන්තියේදී දහම් පාසල්වල අර උගන්නන මේ තැන්වලදී කුඩා හාමුදුරන්ට පිරිවෙන්වල සාමණේර හාමුදුරන්ට උගන්නන තැන්වලදී මේක කරනකම් අර හැරමිටිය අල්ලගෙන යන අර කෙරවලෙත් අන්දය හැරමිටිය අල්ලගෙන යන්නේ ඒ අන්ධයාගේ ඇරමිටිය මේ කෙරවලෙත් අරගෙන යනවා. පරම්පරාවෙන් දැන් පරම්පරා 12ක් විතර මේ වැරැද්ද දිගටම පාත්තගෙන වැඩි කල් නෑ මේක. මේක මේ 1900 ඔය 900 විතර මේ වැඩේ වුණේ. ඊට ඉස්සෙල්ලා ඔහොම ඒවා දහම් පාසල්වල කොහෙවත් පිටිවෙන්වල කුඩා සාමරේණ හාමුදුරන්ට ඉගැන්වුවේ නෑ. මේවා 1920 ගණන්වල 30 ගණන්වල සියලු පාසල්වල විෂය නිර්දේශයන්ට වැරදි විදිහට වැරදි දේ ඇතුළත් කළා. දහම් පාසල්වලට විෂය නිර්දේශ හදලා ඔය පෘථග්ජන හාමුදුරුවරු ඔය මහා පණ්ඩිත කියලා හිටිය අපි අදත් මා සමනෝගරුති කියන අය තම ආනන්තරිය පාපකර්ම කරගෙන අද අපායේ ඉන්නේ. අද යයිනේ අපායි. අපි අදත් ඒගොල්ලන්ගේ පොත් කියව කියව මා සමනෝගරුති කියලා බොහොම ගරුත්වෙන් තාමත් ගෙවල් වල පොත් තියෙනවා කියව කියවගෙන යනවා. පිළිවෙන් වල ඒ පොත් උගන්නන්නේ. ඒ පොත් වලින් තමයි මේ දහම විකෘති කළේ, වෙනස් කළේ, වැරදියට සිංහල වචන ඒ වචනම තමයි ත්‍රිපිටකයට ඇතුල් කළේ, වෙනස් කළේ. ඉතින් ඒක නිසා ඒගොල්ලොම තමයි ත්‍රිපිටක පරිවර්තනය කළේ. ඒක නිසා මේක කොහොම හරි වෙනස් කරන්න දැන් කාලය ඇවිල්ලා. දැන් සියලු දේ විරුද්ධයි. හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා දැන් බොහොම දන්නවා කෙනෙක්. නමුත් තාම අර වැරදි දේම කොයි විදියෙන් හරි බලෙන් පටවලා බලෙන් උගන්නලා බ්‍රේන් වොෂ් කරලා දරුවන්ව තාමත් නොමග යවන්න කටයුතු කරනවා.
අවසරයි අරියතුන් වහන්සේ, මේ මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා ඇස් දෙකත් අන්ධයි, කන් දෙකත් ඇහෙන්න. ඒ වගේ මිනිස්සු මේ මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා. ඒ පුද්ගලයාට නිවන් දොරටුවක් තිබේද?
නෑ. ජලෝ පළමුගෝ, අක්කන සූත්‍රය ඒකනේ දේශනා කළේ. අප්පටි බලෝ ජලෝ පළමුගෝ අප්පටි ජලෝ කියන්නේ මොකද? අර කායික වශයෙන් කන් දෙක ඇහෙන්නේ නැත්නම් පරදෝගෝෂික ප්‍රත්‍ය ලබන්න පුළුවන්ද? බෑ. හැබැයි ඇස් දෙක අර ජාතාන්දේ ගුණ වුණා නම් ඇස් දෙක පස්සේ කාලිකාන්ද වුණත් ඇස් දෙක දුර්වල වුණත් කන් දෙක හොඳට තියෙනවා නම් ඇහෙනවා නම් ඒ පුද්ගලයාට ධර්මය ගන්න පුළුවන්කම තියෙනවා. එකම වැඩේ අර යම් යම් අර චත්තාරමාණ්ඨානානි ගිහිල්ලා ඒ බුද්ධ ශක්තියට අනුගත වීම ටිකක් අපහසු වුණත් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් කන් දෙක ඇහෙන්නේ නැත්නම් කොහොමවත් කරගන්න බෑ, අහන්න බෑ, පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ, සුතමී ඥානෙ ලැබෙන්නේ නැහැ. ඊළඟට මනස විකෘති වෙනවා නම් මනසේ අඩුපාඩුවක්, ආතතියක්, විකෘති වීමක් මේ බ්‍රේන් වොෂ් කිරීම මනස ආතතියක් ඇති කිරීමක්. එහෙම වුණා නම් මනස මොට්ට කරනවා, අර දෘෂ්ටිගත කරනවා, මිත්‍යා දෘෂ්ටිගත කරන්නේ ඒ නිසා. ඉතින් ඒකයි අක්කන සූත්‍රය පළමු කොටම දේශනා කළේ මේ සියලු දේ එතන තියෙනවා. ඉතින් ඒක නිසා මිනිසුමයි ඕවා කරන්නේ. කන් දෙක ඇහෙන්න නම් යලෝ පළමුගෝ අප්පටි බලෝ. ඒ පුද්ගලයාට ඊළඟට සුභාසිතය දුබ්භාසිතය අත්තමඤ්ඤාතුන් වෙන් කළා තේරුම් ගන්න බැරි නම් ආනපාන සති සමාධිය වඩන්න බෑ. යුගනද්දව ආනපාන සති සමාධිය කිසිසේත් වඩන්නත් බෑ. එනිසා අක්කන සූත්‍රය මේ දවස් හයේම ආයි අක්කන සූත්‍රයට අදාළ කරුණුමයි ඔය විග්‍රහ කළේ, විස්තර කළේ, වෙන මොකක්වත් නෙමෙයි. කන සම්පත්තිය ලබා ගන්න උපකාරක දේවල්මයි මේ එකින් එක එකින් එක 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 සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. නිවනට පත් වෙන්න අවශ්‍ය පළමුවෙනි සහ අවසාන දේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. නිබ්බිදා වෙන්න අනිත්‍ය දුක්ඛානාත්ත තේරුම් අරගෙන නිත්‍ය සුඛාත්ත ඉවත් කරන්න ඕන. නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය වූ පුද්ගලයෙක් කිසි දවසක අර සෝතාපට්ටි මාර්ගයේ ඉන්නවා. ඊට පස්සේ සම්භූපදි පටිනිසග් කරමින් ඉන්නවා, මගඵල ලබනවා. ඊට පස්සේ ධම්මේසු අර ධම්මෝ හවේ රක්කති ධම්මානුචාරී ආකාරයට අර අරහත් තත්වයට පත් වෙනකම් කොහේ හෝ මේ මනුස්ස ලෝකේ සහ අර සම්මා දිට්ඨික දෙවියෙක් හැටියට සෝතාපට්ටි ඵලයේ ඊට පස්සේ අදාළ ඵලයට අදාළව ගතියට අදාළව තැනකන් ඉඳලා අරහත් තත්වයට පත් වෙනවා අවසාන වශයෙන්.
නමස්කාර වේවා. අවසරයි අරහතුන් වහන්සේ. මගේ ප්‍රශ්නය, මහාන දම් පිරීමට බලාපොරොත්තු වෙන යෝගාවචරයෙකුට ලබා දිය හැකි ඔබ වහන්සේගේ හොඳම උපදේශය ධර්ම අවවාදයේ පැහැදිලි කර දෙන සීක්වා.
අඩුම වශයෙන් ගිහියෙක් කැටියට ඉන්න කාලේ අඩුම වශයෙන් නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙන්න ආනපාන සති සමාධිය යුගනද්දව වඩාගෙන අර සද්දස්ස කුලබුද්දස්ස වෙලා චත්තාරිමානිඨානානි වුණාට පස්සේ පුළුවන්. ඒක ගිහියෙක් කැටියට කරගන්න එක හුඟක් හොඳයි, පුළුවන්, පහසුයි, ලේසි. කිසි තැනක අර සීමා මායිම් වලට සම්මත වලට බැඳිලා හිර වෙලා කොටු වෙලා නැහැ.
එසේම සුවිසි ගුණය සපුරා ගැනීමට පුණ්‍යක්කෙත්තන් වල සිට භගවත් ගුණය දක්වා
සුවිසි ගුණෙන් එක ගුණයක් සපුරා ගත්තොත් නිවන. අරහං ගුණේ සුවිසි ගුණෙන් එකක් නේද? ඒක සපුරා ගත්තොත් නිවන. එකයි සපුරා ගන්න ඕන 24ම පිහිටනවා. තේරුණාද?
ආරම්භ කිරීමට පුණ්‍යක්කෙත්තන්
ඔව් ඒක හරියට පුණ්‍යක්කෙත්තන් අනුතරන් තමයි අපි පිංකම් කරලා කුසලයක් බවට පත් කරේ ගත්තේ නැත්නම් අර අරහං ගුණයට එන්නේ නැහැ. සංසාර සම්බන්ධය ගසා බිඳ දමන්න බැරි නම් ඔය සංඝ ගුණ එකකින්වත් වැඩ කියවගේ ඉන්න තියෙන ඒවා නෙමෙයි. ඔය සූවිසි ගුණේ කියවගේ වල ලක්ෂ වාරයක් කිව්වත් වැඩක් නැහැ, එහෙම ඉන්නවා. හැබැයි සූවිසි ගුණේ එක ගුණයක්වත් Taman තුල පිහිටලා නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. ගිරව් වගේ ඔය කියවනවා. සජ්ජායනා කරනවා. එක ගුණයක් පිහිටවුවා නම් එකවරක්වත් කියවුවේ නැතුවට සියලු නිවන් මගට ඵල උපකාරක ගුණ තමන් තුල පිහිටව.
ඊර්ගාය වේවා.
ආචාර්ය හරිතුන් වහන්සේ, මගේ ප්‍රශ්නය පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න 85ක් ඇහුවනේ. එය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන 11 ආකාරකින් වෙලිලා 55 අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තුන් ආකාරකින් වෙලිලා 165 වුණා.
දැන් මෙහෙමයි, පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥානනේ. ওই පංචස්කන්ධයේ පිළිබඳවමයි ওই රූප 165ම ඇහුවේ. රූපං නිච්ඡං වා අනිච්ඡං, රූපං සුඛං වා දුක්ඛං වා, රූපං විපරිණාම ධම්මං වාද කියලා ඇහුවා. ඒකම තමයි අනිච්ච දුක්ඛ අනාත්ම ඇහුවේ. වේදනත් එහෙමයි. ඒ නිසා අනිච්ච දුක්ඛ අනාත්ම සම්බන්ධ නොකර ඔය එක ප්‍රශ්නයක්වත් අහලා නැහැ. ප්‍රශ්න 165ම තියෙන්නේ. තුනෙන් එකක් නිච්ඡං වා අනිච්ඡං වා, තුනෙන් එකක් සුඛං වා දුක්ඛං වා, අනිත් තුන යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා එතං මමේසෝ අමස්මේසෝ මේ අත්තාති. මේ අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණය පිළිබඳවයි ප්‍රශ්න 165ම අහලතියි. 165ම තේරුම් ගත්තොත් නිබ්බිදා වෙනවා, තේරුම් ගත්තේ නැත්නම් බැඳි බැඳි
යනවා. 165 සකස් වුණේ පංචස්කන්ධය දැන් රූපේ 11 ආකාරයක වෙනුත්
ඔව් වේදනා 11 ආකාරය. ඒ පස්සෙනි ඉස්සෙල්ලා එතකොට ඒ 115 එක වෙනම ඇහුවා 10 11යි. ඒ හැම තුනෙම එකක 30 ගානේ තියෙනවනේ, තුන ගානේ තියෙනවනේ, 33 ඒවා පහක් ගියද? ඊට පස්සේ අර මුලින් ඒවත් තියෙනවනේ. 165ක් ප්‍රශ්න ඇහුවා.
අවසරයි අතිගෞරවනීය ස්වාමීන් වහන්ස. සංකාරයක් කරලා සංකතයක් සැකසෙනවා කියන එක උදාහරණයකින් පැහැදිලි කරලා දෙනවා.
මොකද්ද?
සංකාරයක් කරාම සංකතයක් සැකසෙනවා කියන එක උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න.
දැන් ඉස්සෙල්ලා ඇහෙන් රූපයක් බලනවා, දකිනවා. ඒ ඇහෙන් රූපය දැක්ක නිසා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන තත්වයටපත් වුණොත් අර ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපය නිසා හිතේ ඇහෙනෙමි හිතේ වේගයක් ආවේගයක් වේදනාවක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් ඒ මොහොතේම උපදිනවා. ඒ විඥාන ශක්තියක් උපදිලා මත්වීමක් වුණහම ඒ රූපය ප්‍රියයි මනාපයි කියලා තීරණය කරොත් දැන් අර අභිධර්මයේ තියෙනවා චිත්තක්ෂණයක් තුල අර ඇතිවන චිත්තක්ෂණ 17ක්. 17 පළවෙනි එක මොකද්ද? ඈ සංපටිච්ඡන. දෙවෙනි එක මොකද්ද? සම්තිරණ. තුන්වෙනි එක මොකද්ද? සම්පස. ඊට පස්සේ යවන්ති එන්නේ. ඕක අභිධර්මයේ තියෙන එක. අපි දැන් මේ විදිහට බැලුවොත් තමයි තේරෙන්නේ. අපි අර ඇහෙන් රූපයක් පටිච්ච වුණේ නැත්නම් සම්පටිච්චන වෙන්නේ නැහැ. අපි ඒක ප්‍රියයි මනාපයි නිච්චයි සුඛයි අත්තයි කියලා තීරණයක් ගත්තේ නැත්නම් ඒකෙන් අපේ හිතේ ආස්වාදයක් ප්‍රසාදයක් ලැබුණේ නැත්නම් ඒකට අපි බැඳෙන්නේ නැහැ, තණ්හා වෙන්නේ නැහැ, ඒක ගෙට ගන්න නැහැ නිවේසු. ඒක ඊගාවට සංචේතනා පවත්වනවා ගෙට ගන්න, ඇතුළට ගන්න, තණ්හා වෙන්න, ඇලෙන්න, මගේ කරගන්න, මගේ වසඟයට ගන්න පාලන එක. ඒ සංචේතනා පැවැත්වීමත් සමග අර සංකතය සංකාරයක් බවට පත්, සංකාරය සංකතයක් බවට පත්, සමුදය බිහි වෙනවා, සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඕක තමයි හැම තිස්සෙම සිද්ධ වෙලා තියෙන්නේ පෘථග්ජන පුද්ගලයේ තුල. දැන් අර අභිධර්මයේ කියන එක හරි ඕක පාඩම් කරගෙන සංඛ්‍යාලේඛනයක් හැටියට අර ජවන් සිද්ධාහත දුන්නට කමන්නේ. මේ ජවන් සිද්ධාහතින් තමයි අර වේගයේ වේදනාව ආවේගයේ එන්නේ 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 ජවය හත්වරක් වැඩි වෙලා ඊට පස්සේ ඒ හිතක් දිවර වෙනවා චුති. ඒකයි අභිධර්මයේ ඔය කියපු දේ. ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මේ ජවන් සිද්ධාහතම තමන් තුළ ක්‍රියාත්මක වෙනවත් දන්න පුළුවන්, දැනගන්න පුළුවන් පජානාති. ඒකෙන් අයින් කරගන්න අවශ්‍ය තැන තේරුම් කරගන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න නිදහස් වෙන්න ක්‍රමයක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අභිධර්මය ඉගෙන ගන්නවා කියන්නේ මේක තේරුම් ගත්තට පස්සේ අභිධර්මය ඉගෙන ගන්න ගියොත් හරි. අභිධර්මය ඉගෙන ගත්තොත් මේක කවදක්වත් තේරුම් ගන්න ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. සංඛ්‍යාලේඛනයේ විභාගෙ ලියන්න දන්නවා. විභාගලයන් හොඳට දන්නවා. හැබැයි කිසි තේරුමක් නැහැ. පජානාති බින්දුවයි, නප්පජානාති සීයයි. ඒ නිසා කොහොමත් අවිඤ්ඤයං අවිඤ්ඤාතං වෙන්න බෑ. අපි මේක නිවැරදිව ඔය දහම් පාසලේ ඉගැන්නුවා නම්, බුද්ධාගමට ඉගැන්නුවා නම් මේකයි මේ විදිහට. ඊට පස්සේ අර අභිධර්මයේ තියෙන ඔය සියලු දේ ප්‍රායෝගිකව තමන් තුළ සිදුවෙන ආකාරයක්, ඒකෙන් මිදි නිදහස් වෙන්න පුළුවන් ආකාරයක් තේරුම් ගන්නවා.
නමස්කාර වේවා භාග්‍යවතුන් වහන්ස. මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ ප්‍රදේශයේ පින්වතුන් ඇත්ත වශයෙන්ම මේ අපේ බුදු ධර්මයේ මුදුන් මල්කඩ මේ ස්ථානයේ බවට දැනගත්තේ මේ සති භාවනාවේදී. ඇත්තටම මේ පින්වතුන් සමග අපි කතා කරනකොට මේ ඒ පින්වතුන් දැනගෙන ඉඳලා නැහැ මෙතරම් මේ ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් කියලා. දැන් මේ ප්‍රදේශයේ ඉන්න වයෝවෘද්ධ පින්වතුන්, ඒ පින්වතුන්ට ආනාපාන සති සමාධි භාවනාව කරලා සද්දස්ස කුලපුත්තස්ස තත්වයටපත් වෙලා මේ ස්ථානයේ පමනක් මේ බුද්ධ මේ ස්ථානයේදී පමනක්ම වැඳ බුදා ගැනීමෙන් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්ද කියන එක ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් උදාරණ සිතා.
ඒක තේරුම් ගත්තට පස්සේ මේ ශක්තිය මේ ස්ථානයේ බුද්ධ ශක්තිය තියෙනවා 100%ක්ම. නමුත් විරිවඩුන්නේ අර බුදුන් පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ Siri වැඩුණ ඒ ජයශ්‍රී මහබෝධිය මේ පේන දුරනේ තියෙන්නේ. එක බස් එකේ ගිය හැකි. ওই පොළොන්නරුව යන බස් එක එක බස් එකේ ගිහිලා එතනින් බහැලා විනාඩි 5ක් 10ක් 15ක් පැයක් ඉඳලා ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා එන ඕනේ වයසක කෙනෙකුට පුළුවන්. මේ ඔයගොල්ලන්ගේම දිස්ත්‍රික්කේ මේකත් අනුරාධපුර එතනත් අනුරාධපුර. මේ දෙකම තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ මේ ඉසිං බැසගලත් අර ජයශ්‍රී මහා බෝධිය තියෙන Siri වැඩුණ තැන.
අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ අරහතුන් වහන්සේ මේ මට මේ පොඩ්ඩක් මේ කීවා තමයි මේ සතියේම මේ මගේ වයසේ හැටියටත් අසනිත හැටියටත් මට පොඩ්ඩක් අමතක වීමක් තියෙනවා. මේ කුසල මූල පටිසම්පාදේ පොඩ්ඩක් මට පැහැදිලි
වෙනවා නම් හොඳයි. දැන් උපාසකම්ම මේ මං සතියේ කියාපු සියලු දේ මතක තියාගන්න ඕනේ නෑ. එක වචනයක්වත් මතක තියාගන්න ඕනේ නැහැ මේවා. තමන්ගේ හිතට වර්තමාන මොහොතේ අරමුණු වෙන ඇහෙන් දකින කනෙන් අහන නාසයට දිවට කයට මනට අරමුණු වෙන අරමුණ භාවිතා කළ යුතු යහපත් එකක්ද භාවිතා නොකළ යුතු බැහැර කළ යුතු අරමුණක්ද කියන එක ඒක විතරක් තේරුම් ගන්න පුළුවන් නම් දැන් තමන්ගේ හිතට එන්නේ වැරදි අරමුණක් නම් ඒක භාවිතයෙන් ඉවත් කරන්න ආනපාන සත්‍ය සමාධිය වඩනවා නම් තමන්ගේ හිතේ නිත්‍ය වෙලා සුඛ වෙලා අත්‍ය තියලා තියෙන මුල් බැහැගෙන තියෙන මුල් තුන උදුරන්න අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ ටික විතරයි නිවනට ඕන. මේ කියපු මේ සුමානියව ඔය ත්‍රිපිටකයේ කියපු සියලු දේ දැනගෙන නෙමේ අර සුනීතල සෝපාකල ආදී කිසිම කෙනෙක් බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ මේ ත්‍රිපිටක සූත්‍ර ධර්මවල තියෙන එක සූත්‍රයකට එක පදයකට එක පේළියකට එක ගාථාවකට වැඩිය අහපු කිසිම කෙනෙක් හිටියේ නැහැ. මේවා එදා තිබුණේ නැහැ ලිඛිතව ඔක්කොටම අහගන්නත් පුළුවන්කම තිබුණා. ඉතින් ඒක නිසා අද අපිට මේවා ඔක්කොම කියවා ගන්න තිබුණට ඒ ඔක්කොම කියවා කියවා ඉන්න ඕනේ. ඒවෙන් වැඩක් නැහැ. මේ ඔක්කොගෙම තියෙන්නේ එකම එක සුළු දෙයක්. මේවා පාඩම් කරගන්නත් ඕනේ නැත් මතක තියාගන්නත් ඕනේ නැ දැනුමකුත් අවශ්‍ය නැහැ. දැනුම ඕන තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන අරමුණ භාවිතා කළ යුතුද පහත බිය යුතුද. භාවිතා කළ යුතු නම් පහත බිය යුතු නම් ඒක තීරණය කරන්න ඕන. හේතුඵල ධර්මයට බහාගල පාබලා නාය විනයට සසඳලා ඒ මිසක් පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ අර වර්තමාන මොහොතේන අරමුණ ප්‍රියමනාප මිහිරි නම් භාවිතා කරනවා අප්‍රිය අමිහිරි අමනාප නම් බැහැර කරනවා. ඒකයි මිම්ම කෝදුව සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ මෙතෙක් පුරුදු වෙලා පුහුණු වෙලා තියෙන්නේ. ඒකයි නිත්‍ය සුඛ නිත්‍ය වෙලා සුඛ වෙලා හත් වෙලා. නමුත් දැන් ඒ කෝදුව මිම්ම අයින් කරලා අපි අර ඇහෙන් දකින රූපය යම් රූපං අපි මේක හේතුඵල ධර්මයට බහාගලපා බලලා ණය විනයට සසඳා බලන්න මෙන්න මේක විතරයි දැනගන්න ඕන එකම දේ. ඒක නිසා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. එහෙම නැත්නම් ධම්ම විනයේ ගාදන්ති ධම්ම විනයේ කේවලිනෝ. මේ සියලු වචන වලින් කිව්වේ හේතුඵල ධර්මයට සූත්‍රයට බහාගලපා බැලීමත් ණය විනයට සසඳා බැලීමෙනුත් අර සම්තිරණයක් ගත යුතුයි. මේක දිගේ චිත්ත වීති දිගටම රෝධ ගහනවාද නිරෝධ කරනවාද එච්චරයි අවශ්‍ය. ඉතින් ඒක මිසක් මේ කිසිම දෙයක් මේ සුමානි කියපු දේවල් වෙන කනකට ගත්තේ නැතුවට කමක් නැහැ. ගන්න ඕන එකම දේ ඔය ආනපාන සත්‍ය සමාධිය යුගනද්දව වඩන්න අවශ්‍ය බොහොම කෙටි සුළු තේරුමත් ධර්මයක් විතරයි. ඒක මනසක් තියෙන මොන වයසට ගියත් මොන කායික මානසික රෝග තිබුණත් අර ජලෝ පළමුගෝ අප්පටි බලෝ නැත්නම් කන සම්පත්තිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා සියලු මිනිස්සුන්ට.
අසලයි ස්වාමීන් වහන්සේ වහන්සේ දෙපා නමස්කාර කරමින්
අවසරයි අතිපූජනීය වූ සහ එවැගේම මහා අරහතුන් වහන්සේ මගේ ගැටලුව සෝතාපට්ටි ඵලයට සම්බන්ධව සෝතාපට්ටි මාර්ගයේ ගමන් කරන කෙනෙක් පරම පවිත්‍ර සී සද්ධර්ම ශ්‍රවණයත් ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදීමත් කියලා දැනුවත් වෙලා තියෙනවා. මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදීමෙන්ද ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්නේ?
ඕ මෙහෙමයි, ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් පරම ශ්‍රී සද්ධර්මයෙන්. ධම්මෝ සම්දිට්ඨිකෝ කියන්නේ මේ සම්බන්ධතාවයක් සමුදය අලුතෙන් බිහිවන හැටි ධර්මයේ හේතුඵල ධර්මයට බහගලපා බලා දකින්න. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න අර කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කුසලය කුසලය හැටියටත් අකුසලය අකුසලය හැටියටත් කුසල මූලය කුසල මූලය හැටියටත් අකුසල මූලය අකුසල මූලය හැටියටත් දැනගත් පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනවා. ඒ පුද්ගලයාට හේතුඵල ධර්මයට බහගලපා බලන්න පුළුවන්. ඒ පුද්ගලයා සද්දස්ස කුල බුද්දස්ස වෙනවා. සද්දස්ස කුල බුද්දස්ස පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා ආනපාන සති සමාධිය යුගනද්දව වඩනකොට සද්දස්ස කුල පුත්ත්ස කුත්‍රයාට අර බුද්ධ ශක්තියට අනුගත වූ වහාම සෝතාපට්ටි ඵලයට පත්
වෙනවා.
ඒක දැන් අර සබ්බාසව සංවර සූත්‍රයේ පරියාය සූත්‍රයේ පළවෙනි කේදෙන් ඕකමයි කියලා තියෙන්නේ. මේක අර අංග හතරමයි ඔය විග්‍රහ කරලා තියෙන්නේ. ඥානතෝ පස්සතෝ ආසවණංකයන් වදාමි කින් ඥානතෝ පස්සතෝ කියලා යෝනිසෝ මනසිකාරයෙන් ගන්න. එතෙන්දි අපි අර කුසලය කුසල මූලය අකුසලය අකුසල මූලය දැක්කේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් යාර ඥානතෝ පස්සතෝ නැ පස්සතෝ වෙන්න නම් පසක් කොටේ හතර දකින්න. ඒකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය.
එතකොට මේ පස්සතෝ කියන්නේ
පසක් කොට දැකීම.
සම දක්කාටා කිව්වොත්
සම්ම දක්කාටා කියන්නේ සං මේ රාගය ద్వේෂය මෝහෙන් මිදී නිදහස් විය හැකි නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා. මිදී නිදහස් විය යුතුයි. මිදී නිදහස් වෙන්න මාර්ගයක් පිළිවෙතක් තියෙනවා. ඒක තේරුම් ගැනීම සම්ම දක්කාට. ඒක තේරුම් ගත්තට පස්සේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනකොට ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම්ම දක්කාට සම්මාදිට්ඨියටපත් වෙනවා. කොයි වෙලාවෙ සම්මාදිට්ඨියටපත් වීමත් සෝතාපට්ටි ඵලයටපත් වීමත් දසනීන පහතබ්බා වීමත් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන ඉවත් වීමත් එකයි.
එහෙමයි. ඊළඟට මේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ
යථාභූත ඥාන දර්ශනය කියන්නේ අපි කල යුතු නොකල යුතු දේ යථා පරිදි යථාභූත අපි කරන දේෙන් අපිට උරුමන දේ නිවැරදිව දැකීම. අපි කරන කියන හිතන දේවල් වලින් අපිට උරුමන දේ යථාභූත භූත කියන්නේ විහිවන දේ උරුමන දේ අර ප්‍රඥාවෙන් නිවැරදිව දැකීම යථාභූත ඥාන දර්ශනය. අපි කරපු සියලු දේවල් වලින් අපි පින්කමක් කරලා අපිට එකෙන් උරුමන දේ අපි කුසලයක් කරලා අපිට එකෙන් උරුමන දේ මේ දෙක වෙනස් කරලා ඒකෙන් අපිට උරුමන දේ අපිට යන්න පුළුවන් මාර්ගය නිවැරදිව දකිනවා නම් යථාභූත ඥාන. නමුත් පින්කමක් කරලා කෙනෙක් දෙව් සැප මිනිස් සැප රජ සැප බ්‍රහ්ම සැප සිටු සැප දකින්න නම් ඒ මිනිහට යථාභූත ඥාන දර්ශනය ඒ පුද්ගලයාගේ අර අභූත අර වැඩක් නැති කිසිම ආරයක් නැති මේ පැවැත්ම දික් කරගන්න දැක්මක් විතරයි තියෙන්නේ.
එතකොට යෝනිසෝ මනසිකාරයේ යෙදීමෙන් යථාභූත ඥාන දර්ශනයට
ඔව් යෝනිසෝ මනසිකාරයේ නැතුව යථාභූත ඥාන දර්ශනිය නැහැ. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට නියොන වැහෙන වැඩමයි අර කාම ආසව භවආසව දිට්ඨාසවමයි උපදී. අනුසය ආසයමයි උපදී. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ අනුසය ආසය අනුසය අලුතෙන් උපදින්නෙත් නැහැ. උපන්නාසය ප්‍රහාණය කරන්නත් දන්නවා. ඒක නිසා නිවෙනවා මිදෙනවා නිදහස් වෙනවා.
එතකොට සම්මා දිට්ඨියටපත් වුණාම ආර්ය අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණයි.
ඔව්. දැන් මහා චත්තාරීසක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සම්මා දිට්ඨි පුබ්බංගම. මේ අද බුද්ධාගමේ කියන සම්මා දිට්ඨිය ඒක අර පුඤ්ඤ භාගියා උපදි විපක්ඛා ආසව. ඒක නෙමෙයි මේ කියන සම්මා දිට්ඨිය. මෙතෙන්දි සං දකින්න ඕන. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. මා කියන්නේ සහ මුලින්ම මිදී නිදහස් වෙන. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන දෘෂ්ටිය දැක්ම ආකල්පය පිළිවෙත ප්‍රතිපදාව දකින පුද්ගලයා සම්මා දිට්ඨියට පත් වුන පුද්ගලයා මේ හොඳ යහපත් පැවැත්මට උපකාරක දේ දකින පුද්ගලයා ලෞකික සම්මාදිට. එතන නිවනක් නැහැ. එතන අනාසවා පුඤ්ඤභාගියා උපදි විපක්ක. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවම පැහැදිලිව දේශනා කළා සම්මාදිට්ටි දුවිදේනම් වදාහමි. නිවනට උපකාර වන සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවනට උපකාර නොවන ලෝක යහපත් විදියට පවත්වාගෙන යන්න උපකාර වන ලෞකික සම්මාදිට්ඨියකුත් ඒ වචන වලින්ම තියෙනවා. ඒක ලෞකිකයි. ඒක ආශව සහිතයි. ඒක පුඤ්ඤ භාගිය. ඒක පින්කමක් පමණයි. ඒක උපදි විපක්ක. ඒක ඒ පින්කම කරලා පුඤ්ඤාවිසංකාරයක් ඇටියට උපාදානය කරගෙන ඒ සම්මා අංගාට පැවැත්ම හොඳින් පවත්වන්න දික් කරගන්න ගමන යන්න උපකාර වන අටක් තියෙනවා. ඒක අර සම්මා දිට්ඨි පුබ්බංගමා කියන එකට අයිති නෑ. සම්මා දිට්ඨි පුබ්බංගමා ඌ ගමම්ම සම්මා සතියෙහි පිහිටන්න පුළුවන් වෙනවා. සම්මා සතිය පිහිටුවාම සතරාතිපට්ඨාන පූර්ණ වෙනවා. සම්මා වායාමය පූර්ණ වෙනවා. සම්මා සති සම්මා වායාම පූර්ණ වෙන්නේ සම්මා දිට්ඨිය පිහිටියාම. ඒ අනුව සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සමාධි අටම පූර්ණ වෙනවා. එතනින් නවතින්නේ නැහැ. නව අංගයේ සමන්නාගතෝ වන සම්මා ඥාන බුද්ධ ඥාන ලැබෙනවා. සම්මා විමුක්තියටපත් වෙනවා. මගඵල ලැබලා සම්මා විමුක්තිය කියන්නේ ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය පූර්ණ වෙනවා.
සාදු 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 මනාව පැහැදිලි. ඔබ වහන්සේට දීර්ඝාය වේවා, නිරෝගී සුවත්වය.
ආනන්දස සමත විපස්සනා යෝගනන්ද උග්ගහිත මානසං කියන භාවනා ක්‍රම හතරෙන් පළවෙනි දෙක වෙන වෙනම භාවිත කිරීමද කායගතන සත්‍ය කියන්නේ? ඒ කියන්නේ සමතේ
මොකක්ද?
භාවනා ක්‍රම හතරෙන් සමත විපස්සනා යෝගනන්ද උග්ගහිත මානසං කියන භාවනා ක්‍රම හතරෙන්
ඔව්
පළවෙනි දෙක සමත භාවනා සහ විපස්සනා භාවනා වෙන වෙන වැඩිමද කායානු
මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ මේ භාවනාව ඒ කාලේ ක්‍රම හතරකින් පූර්ණය කරගන්න පුළුවන්කම කිව්වා. එකක් සම්මත පුබ්බංගම විපස්සනා ක්‍රමය. එකක් මෙත්තානුසතිය අසුභානුසතිය කරලා ඒක සමතේට පත් කරගෙන ඊට පස්සේ දෙවනුව විපස්සනා පූර්ණේ කිර ගැනීම ඒක අර කායගත සති සූත්‍රයේ තියෙන එක. ඊළඟට බුදුහාමුදුරුව තව එකක් කිව්වා විපස්සනා පුබ්බංගම සමත. ඒක අර ඔය යම් යම් අයට එහෙම එකකුත් කියලා දීලා තිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිබ්බිදා සමතේට පත් ඉන්න ඊගාවට දෙවනුව. ඒ දෙකම අත්තරලා තුන්වෙනිව විග්‍රහ කළා යුගනද්ද භාවනාව සමත විපස්සනා දෙකම සමගාමීව එකටම එක අවස්ථාවෙම එකටම කිරීම ඒක තමයි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ මහා රාහුලෝවාද සූත්‍රයේ තව බොහෝ සූත්‍ර ගණනක බුදුහාමුදුරුවෝ ඒකායන මාර්ගය හැටියට අනුදැනවදාලේ නිර්දේශ කළේ මේ යුගනද්ද සමත විපස්සනා දෙකම එකට යුග කියන්නේ දෙකම එකට එකවර කරන ක්‍රමය. ඒ නිසා තමයි මං කියන්නේ අර ආනපාන සති සමාධිය යුගනද්දව භාවනා කිරීම තමයි අද නිවන් දකින්න පහසුම ලේසිම සරලම සියලු දේ සිටින ක්‍රමය. ඒක තමයි අවශ්‍ය. බුදුහාමුදුරුව තවත් ක්‍රමයක් විග්‍රහ කළා. දැන් සමත පුබ්බංගම විපස්සනා, විපස්සනා පුබ්බංගම සමත, යුගනද්ද තුනට අමතරව ධම්ම උද්දච්ච විග්‍රහිත මාන සංක්‍රමය කියලා. ඒක මේ හිතාගන්න බැරි ප්‍රඥාවන්තින්ට විතරක් මේ උද්දච්චය විග්‍රහිත කළා. උද්දච්ච විග්‍රහිත මානසං එක එහෙම ක්‍රමයක් තියෙනවා. ඔය බාහ්‍ය දාරු වීරියතුමා සන්තති අමාත්‍යා අර පුක්කසහති රජුරුව දබ්බමල්ල පුත් අරහතුන් වහන්සේ ඒ වගේම අර මේ කාශ්‍යප හාමුදුරුව මේ වගේ කීප දෙනෙකුට මේ කාගෙන්වත් ඔය කියන ඔය සියලු දේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණ උනේ අර උද්දච්චය විග්‍රහිත කිරීමේ. මේ උද්දච්චය විග්‍රහිත කරන්න තමයි මේ සියලු දේ. උද්දච්චය නිසා තමයි අර කම්පිතං කම්පණය චලනය විස්සෝපය සියලු දේ මත්වීම රත්වීම දැවිල්ල තැවිල්ල සියලු දේ එන්නේ උද්දච්චය නිසා. හිතෙන් උද්දච්චය විග්‍රහිත කරන්න පුළුවන් නම් යමෙකුට ඒ පුද්ගලයා ප්‍රඥානුසාරී පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම එකවර කැපෙනවා, එකවර මඟපල් ලබන්න පුළුවන්. එහෙම ක්‍රමයක් බුදුහාමුදුරුව කියලා දුන්නා. ඒක බොහොම ප්‍රඥාවන්තයින්ට පමණයි මේ ක්‍රමය ගැළපෙන්නේ පෑහෙන්නේ. අදත් එහෙමත් නිවන් දකින්න පුළුවන්.
එතකොට එතකොට ස්වාමීන් වහන්ස දැන් මිනිසුන් එක එක වර්ග ඉන්නවනේ. මේ සාමාන්‍ය උපතින්ම හිත කලබලයි, සමහර කට්ටියක උපතින්ම හිත නේද.
ඒක තමයි අර කම්පණය චලනය විස්සෝපය රත්වීම මත්වීම දැවිල්ල ශෝක පරිදේව දුක දෝමනස සියල්ලම ඒකට හේතු. ඒකට හේතුව මොකද? මුල උද්දච්චය. උද්දච්චයට හේතුව මොකද? පටිච්ච අභිච්ච නිච්ච උද්දච්ච. මොකද උද්දච්චය කියන්නේ? ඉච්ඡ නිසා හිත උදහස් වෙලා විස්සෝප වෙලා සංකීර්ණ කම්පණයට පත් වෙනවා. චලනයට විස්සෝපයට සියලු වැරදි වැත්තට යන්නේ උද්දච්චය නිසා. උද්දච්චය විග්‍රහිත කරනවා කියන්නේ විග්‍රහිත කියන්නේ විඝාත පරිලාහ ඝාතනය කරලා හිතෙන් ඉවත් කරනවා. උද්දච්චය නැති වුණොත් ඒ පුද්ගලයා න කම්පති න චලති න බයති න විද්දේති න විපරිණාමයට පත් වෙන්නේ. ඒ බව තේරුම් අරගෙන ඒ පුද්ගලයා කම්පණයට පත් වෙන්න, චලනයට, වේදනාවට, විස්සෝපයට පත් වෙන්නේ
නැහැ. එතකොට ස්වාමීන් වහන්ස මිනිස්සෙක්ගේ මතකය සඳහා බලපාන්නේ ක්‍රියාසිතද, අව්‍යක්තසිතද, සංකාරසිත නැත්නම් ඒ තුනමද?
තුනම බලපානවා. මතකය කියන්නේ තමන් අර චිත්ත සන්තානේ අනුසය හැටියට පවත්තගෙන යන්නදී පවත්ත ගන්නදී ඇතුළට ගන්නදී නිවේ සමාන ඇතුළට ගත්තේ නැත්නම් ඒක මතක සටහනක් හැටියට අර ඇතුළාන්තයේ තැන්පත් වෙන්නේ නැහැ ඒක දැක්කා එතන ඉවරයි
එතකොට මතකයන් තුන් වර්ගයක් තියෙනවා සමහරවිට ඒක දැන් අපි ස්කෝල් එක ගිහිල්ලා පොතපත පාඩම් කරලා ගන්න දැනුම ක්‍රියාසිතක් පිළිබඳ මතකයක්
තියෙනවා ඒක උගත්කම ඒකෙන් නිවන් දකින්න බෑ නිවන් දකින්න නම් මේ උගත්කම් බාධාවක් වෙනවා උගත්කමට වඩා මෙතන ඕන කරන්නේ මේ භව උදුරා දමන්නට අවශ්‍ය යථා භූත ඥාන දර්ශන උගත්කමින් ලෝක ජීවත් වෙන්න ලෝකෙට කියන්න ලෝකෙට ප්‍රකාශ කරන්න නොයෙකුත් තර්ක විතර්ක කරන්න වාද විවාද කරන්න ඒව බුලුවන් උගත්කම නිවනට වාද විවාද අර ඊයේ කිංචි සූත්‍රයේ කිව්වේ මා විවාදං ආපජ්ජති කියලා ඒ නිසා අපි මේ ධර්මයේ කියන්නේ වාද විවාද කරලා අනුකය පරද්දන්න ඕ අපේ මේ අපේ මතයක් මේ ජය ගන්න ඕ කරන ක්‍රියාවක් කියවා බලා තේරුම් ගන්න උගත්කමක් ඕන ඒ දැනුම අවශ්‍යයි මේ අහගන්නේ කෙනුත් දැනුමක් අවශ්‍යයි හැබැයි දැනුම නිවනට අවශ්‍ය නැ පසක් කොට දැක්කේ නැත්නම් ඒ තුල ඥානතු අහම් පස්සතු ආසවානංක ඥානතෝ කියන්නේ දැනුම දැනුම කියවා බලලා පොතකින් ටියුෂන් කඩේකින් පොතකින් ධර්ම දේශනාවකිනුත් දැනුම තියෙනවා ඒක තමා තුළින් පසක් කොට දැක්කේ නැත්නම් ඒක පජානාති කියන තත්වයටපත් උනේ නැත්නම් අර යෝග පටිච්ච සමුප්පාදම් පස්සති සෝදම්මම් පස්සති තේරුණාද යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝදම්මම් පස්සති වුණොත් අන්න පසක් කොට දැක්ක ප්‍රත්‍යක්ෂ කොට හේතුඵල ධාමයට බහා ගලපා බලන්න පුළුවන් වෙනවා ඒක දැනුමක් නෙමෙයි ඒක දැක්මක් දැනුමෙන් විතරක් හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න බෑ දැන් අපි මේකට උදාහරණයක් කියමු දැන් ලෝකේ ඉන්න හොඳම විද්‍යාඥයෝ 1900 ලෝක යුද්ධ කාලේ ලෝකේ ඉන්න හොඳම විද්‍යාඥයා හොඳම දැනුමක් තියෙන මිනිහා ඒ දැනුමෙන් තමන්ගේ විරුද්ධකාරයෝ සියලු දෙනා පුළුවන් තරම් ඉක්මනට විනාශ කරන්න ඒ දැනුමෙන් පරමාණු බෝම්බයක් හැදුවා ඒක හොඳ දැනුමක් හොඳ ඥානයක් හොඳට විරුද්ධකාරයෝ කොහොම හරි ඉක්මනට ඉවර හැබැයි ඒ පරමාණු බෝම්බ නිසා ඒ විද්‍යාඥයා හොඳ දැනුමක් තිබුණා කියලා හැබැයි ඒ පුද්ගලයාට දැක්මක් තිබුණේ නැහැ සති නැහැ අර ඥානය තියෙනවා ප්‍රඥාව නැ සති නැ අසති ඒ පුද්ගලයාට හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න පුළුවන් නම් ඒ තමන් කරන වැඩේ නිසා ඉදිරියට තමන්ට උරුම වන දේ සහ අනන්ත අනුන්ට උරුම වන දේ දැක්කනම් ඒ පරමාණු බෝම්බේ නිසා දැන් ඒ පරමාණු බෝම්බේ හදලා යුද්ධ ජය අරගෙන මිනිහා මැරිලා ගියා මේ පරමාණු බෝම්බේ දැන් අද හැදුවොත් ඒ ක්‍රමය අරගෙන පරමාණු බෝම්බේ හැදලා අද මිනිහෙක්ව කොහේ හරි කවුරු හරි මැරුවොත් ඒකේ කොටසක් කාටද උරුමෙන්නේ අර හැදුව නිර්මාණයක අන්න හේතුඵල ධහම අන්න ප්‍රඥාව තේරුණාද එතකොට දැන් තමන් අද කරන හොඳ හෝ නරක හෝදී තමන්ට මේ අද විතරක් නෙමේ ඵල විපාක දෙන්නේ ඉදිරියට තේරුණාද ඒ පුද්ගලයා මේක කිරීම නිසා තමන්ට ඉදිරියේ කවදා හෝ මේක මේ පරමාණු බෝම්බේ මේ ක්‍රමයේ මේ රටාව අනුගමනය කළා තව ලෝකේ කවුරු හරි ආයි පරමාණු බෝම්බේ මේ ක්‍රමයට අනුව හදලා මිනිස්සු මැරුවත් අර නිර්මාණය කර පුද්ගලයාට ඒකේ පාපයක් එනවා ඒක තමයි ඒක දැකීම තමයි හේතුඵල දැකීම සති සම්පජඤ්ඤ කාර්ය ඒක නොදැකීම තමයි අසති ඒ වගේම අනිත් පැත්තටත් උදාහරණයක් කියන්න පුළුවන් අපි හිතමු හොඳට මේ හේතුඵල දන්න පුද්ගලයෙක් කොහේ හරි වතුර නැති තැනක හොඳ ලිඳක් හදලා හොඳ උල්පතක් තියෙන තැනක අර පින්තාලියක් හදලා මග යන මිනිසුන්ට පිපාසයෙන් නිවා ගන්න ලිඳක් හදලා වතුර පින්තාලියක් තිබ්බා. දැන් ඒ මිනිහා මැරිලා ගියා. අවුරුදු 100ක් ගිහිල්ලා අර ලිඳෙන් වතුර බීලා අර මිනිහා අර මිනි මැරුණ මිනිහට ඔය ලිඳෙන් වතුර බොන හැම මිනිහෙම පින්දෙනවා. එතකොට ඒ මිනිහා මැරිලා ගියාට අර ඒ මිනිහා කළ යහපත් දේ නිසා ඒ පුද්ගලයාට අදත් පින්කමක් සිද්ධ. අන්න හේතුඵල ධම්ම. ඒක නොදැක වැඩ කළොත් ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා සති සම්පඤ්ඤයෙන් සම්පජඤ්ඤ වෙන්නේ නැහැ. අසති තත්ත්වේ. ඒක නිසා මේ දැනුමෙන් මේක කරනවා නම් ඒක වැරදි වැඩ බොහෝ කරන්න ඉඩ තියෙනවා. දැක්ම තියෙන්නේ හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සස්තදා බැලීම. එහෙමනම් ඒ පුද්ගලයා කරන වැඩේ කියන දේ හරියට හරි. ඒ වගේම තමයි ධර්මයක්. ධර්මයක් යම් කිසි කෙනෙක් මේ තමන් කරන දේ නිසා දැන් කවුරු හරි මේ උතුම් ධර්මයට අටුවා ලියනකොට යම් වරදක් ඔය කළා ආස්වාස කියන එක ආස්වාස ප්‍රාස්වාස. ඒකයි ඒක අනන්තරී පාප කර්මයක් වුණේ. මේක හේතුඵල ධර්මයට බහා ගලපා බලා මේකේ ප්‍රතිඵලය දකින්න බැරි වුණා. ඒ නිසා ආස්වාස ආස්වාස ප්‍රාස්වාස කළා. දැන් එදා ඉඳන් ආස්වාස ප්‍රාස්වාස කරලා නිවන හොයන මිනිස්සු අනාතු වුණා. අතරමං වුණා නිවන වැහුණා. අර මිනිහා ඒක කිව්ව නිසා ඒ මිනිහට අත්තතාපන පාපය ආවා. මේ මිනිස්සු අතරමං වුණ නිසා පරත්තතාපන පාපය ආවා. පාප දෙකම අර මිනිහට කවුරු ඔය අස්සපස්ස ආස්වාස ප්‍රාස්වාස කියලා පරිවර්තනය කරපු බුද්ධිල. ඒ වගේමයි අර අනිච්ච දුක්ඛ අනාත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි කියපු. ඒ වගේමයි අර මජ්ක්‍ධිමා පටිපදා මැද පිළිවෙත මැදුම් පිළිවෙත මිඩිල් පාත් කරපු මිනිහට ඒකමයි වෙන්නේ. එතකොට ඊට පස්සේ මුළු පරම්පරා ගණනක් දැන් අද සියලුම ලංකාවේ දහම් පාසල්වල කියන්නේ මේ මිඩිල් පාත් මැදුම් පිළිවෙත මජ්ක්‍ධිම ප්‍රතිපදා. මේක හදාගන්න බෑ. හදුවේ නෑ. ඔක්කොම තව දුරටත් දිගින් දිගටම කාටද මේකේ අර අනන්තදී පාප කර්මය ඔක මුලින්ම වැරදියට කියපු මිනිහට යන්නේ. ඔක්කොම එහෙමයි. ඒ වගේමයි මේක විවෘත කළාම නැවත විවෘත කළ දවසේ ඉඳන් ආයසරයක් නිවන් දකින්න මඟ විවෘත වෙනවා. ආ කියන්නේ.
අවසරයි අරහතුන්
වහන්සේ. අරහතුන් වහන්සේ චතුන්නංච උපාදාය රූප ගතිහා ධාතු හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න මිලස්.
දැන් මේ චතුන්නංච මහා භූත ධාතු හැටියට ක්‍රියාත්මක වෙන්න තව දෙකක් අවශ්‍යයි. ඒ හතර විතරක් භූත චතුන්නංච මහා භූත ඒවා උපාදාය රූප වෙන්න තව දෙකක් අවශ්‍යයි. අවකාශ විඥාන මේ චතුන්නංච මහා භූත චතුන්නංච ධාතු වුණාම පුද්ගලයන් තුල හිතේ ගති හැටියට චතුන්නංච ගති හැටියට තැන්පත් වෙනවා. සියලුම පෘථග්ජන පුද්ගලයන් තුල ඒවා ගති හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. හැම මිනිහෙක්ම අපි හිතමුකෝ අපේ එක ගම එක රට එක ජාතිය එක ආගම එක දේශපාලන පක්ෂ එක කුලය එක නිලය මේ සියලු දේ ගති නිසයි. අර චත්තා චතුන්නංච ගති නිසයි. මේක පටවි ගතියක් තියෙනවා. මම බුද්ධ ආගමේ මම අර දේශපාලන පක්ෂේ. ඒ දේශපාලන පක්ෂයට පටවි ගතිය නැත්නම් බැඳෙන්න බෑ. ඒ පටවි ගතිය තියෙන තාක්කල් තමයි අර දේශපාලන පක්ෂයට බැඳිලා ඒ දේශපාලන පක්ෂයේ සමාජිකයෙක් හැටියට අර ආගමට බැඳිලා අර ජාතියට මේ සිංහල ජාතිය බුද්ධ ආගම අර කුලය අර ගෝත්‍රය අර ප්‍රදේශයේ මේ සියලු දේ පටවි ගතියක් තියෙනවා. තදින් තමන් දේශපාලන පක්ෂයක් ගම්මුකෝ ඒ දේශපාලන පක්ෂයට බැඳෙන පටවි ගතියක් තමන්ගේ හිතේ තුල තියෙන නිසා ඔය දේශපාලන පක්ෂයට කවුරු හරි මිනිහෙක් බැන්නොත් තමන්ගේ යාළුවෙක් හෝ ගමේ හරි මිනිහෙක් හරි රේඩියෝ එක හරි රූපවාහිනියක හරි බැන්නොත් ඇයි තමන්ට රත් වෙන්නේ? අර පටවි ගතියෙන් ඒ දේශපාලනය තමන් අල්ලගත්ත නිසා අර රත් වෙනවා. අර ඒකට විරුද්ධව කච්චනයක් කතා කරනවා. ඒක තේජෝ ගතිය. ඒ තේජෝ ගතිය නැත්නම් රත් වෙන්න බෑ. රත් වෙන්න බෑනේ. ඒ වගේම ඒ දේශපාලන පක්ෂය අපි තුමුක ජයග්‍රහණය කළා කියලා අර සැහැල්ලු ගතිය, වායෝ ගතිය, අර හොඳ සැහැල්ලු නිකන් අර සුව පහසුවට ආස්වාදයෙන් ඒක තමයි වායෝ ගතිය. ඒ වගේම ওই දේශපාලන පක්ෂය දිගින් දිගටම වැරදි වැඩ කරනවා නම් එකපාරට ওই දේශපාලන පක්ෂයෙන් දියාරු වෙලා වෙන පැත්තකට යන්නේ මොකෝ? ආපෝ ගතිය තියෙන නිසා. ඔය ගති හතර හැම කෙනෙක් ගාවම තියෙනවා. හැබැයි ඔය ගති නැති මිනිහෙක් ඔය උපේක්ෂිතින් කටයුතු කරනකොට කිසි දේශපාලන පක්ෂයට බැඳින්නෙත් නෑ, තදින් බැන්නට රත් වෙන්නෙත් නෑ, දිනුවට අර අප්පුඩි ගහලා රතිඤ්ඤ ගහන්නෙත් නෑ, ඒ මොකක්වත් නෑ. ඒ පුද්ගලයාට යම් යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා දේශපාලන පක්ෂයට. හැබැයි ඒ පුද්ගලයාගවත් ආපෝ තේජෝ වායෝ පඨවි ගති හතර තියෙනවා. මේ ධර්මය සියල්ල නිවැරදිව යථා පරිදි තේරුම් ගන්නා තාක්කල් අර ආගම, මේ අපේ ආගම, මේ අපේ රට, මේ අපේ ජාතිය, මේ අපේ දේශපාලන පක්ෂය, මේ අපේ කුලය, මේ වගේ මේ අපේ රට කියලා මෙහෙම ඔය පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි ගති හතර සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙනවා. මගඵල ලැබුවට පස්සේ කිසිම මිනිහෙක්ව මනසක් තියෙන සියලු මිනිස්සු සිංහලද මුස්ලිම්ද දෙමළද චීනද ඉංග්‍රීසිද ඇමරිකන්ද ඒ කිසිම ආකාරයක වෙනසක් දකින්නේ නැහැ. තදින් අර පටවි ගතියක් නැහැ. ඒ නිසා ඒ සියලු දේ ඇත්ත ඇටි ඇටියට දැක්කා තමයි. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය. ඒක නිසා මනසක් තියෙන ඕනම මිනිහෙකුට නිවන් දකින්න පුළුවන්. ඕනම මිනිහෙකුට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. අර ගති හතර තමන් ගාවින් තියෙන තාක්කල් තමයි මේ නිවන වැහෙන්නේ. ඒ නිසා මේ ආපෝ තේජෝ වායෝ පඨවි භූත හැටියට, ධාතු හැටියට, ගති හැටියට සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ උපාදානයට උපකාර උපාදානය තමයි සිදුවෙන්නේ. භූත, ගති, ධාතු තුනෙන්ම උපාදානය සිද්ධ වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න අපි පුරුදු පුහුණු කරපු නිසා වර්තමාන මොහොතේ අපිට ඇතිවන අකුසල සිතිවිල්ලක් අපිට තේරුම් ගන්නවා අපි මේක පස්ස කළ යුතුයි කියලා. ඒ අවස්ථාවේදී අපි අර ඔබ වහන්සේ දීපු ආයුධ හතර ප්‍රයෝජනයට අරගෙන ඒක අයින් කරන්න උත්සාහ කරාට අර එන වේගයෙන් අපිට ඒක කරන්න බෑ. එතෙන්දී ඒ අනුසය කර්ම බීජයක් බවට පත් වෙන කාලයේදී එතන කාල පරිසරයක් තියෙනවද ස්වාමීනි? ඒක කර්ම බීජයක් නොවෙන්න
අපිට ඒක තමන් පුරුදු කළාම, පුහුණු කළාම. පුරුද්ද කියන්නේ ඒක පුහුණුව වැඩි හොඳට හිතට හදාගත්තාම, පဋාණ කියන හිත පදම් කරගත්තාම ඒ පුරුද්ද අනුව පුරුද්ද නැතිකම නිසා තමයි අර වේගය රත් වෙලා මත් වෙලා යන්නේ. පුරුද්දක් තියෙනවනම් ওই වේගය එක පාටම අපිට පුළුවන් මේ තරහක් වෙන වෙලාවට මෙත්තානුස්සතිය වඩන්න, රාගයක් වෙන වෙලාවට අසුභානුස්සතිය, නිච්ච සුඛාර්ථ වුණාම අනිච්ච දුකනට ඒක පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන. පුරුද්දක් නැතිකම තමයි අර වේගය තුල දිගින් දිගටම සංචේතන පාත්තලා අර දෙවිල්ල දෙවිල්ල අර කම්පණයේ දිගටම යන.
අපි ඒක පුරුදු පුහුණු
කරගන්න. පුරුදු පුහුණු කරගන්න එක තමයි, ඒක තමයි පුරුද්ද.
එන වේගයෙන්ම ස්වාමීනි ඒක අපිට ප්‍රහාණය කරන්න පුළුවන්ද එතකොට?
ඔව්, එන වේගය එනමට වඩා වේගෙන් ඉවත් කරන්න පුළුවන් පුරුදු පුහුණු වුණා.
එතකොට ඒක කර්ම බීජයක් බවට පත් වුණාම
වත් වෙන්නේ නැහැ. ආ. ඒකවත් වෙන්නේ
නැහැ. හරි. ඔබ වහන්සේ
එතකොට ඒක කර්ම බීජයක් පත් වෙන බවට පත් වෙන්නේ නැහැ. සම්බන්ධතාවයක් සමුදේ උනේ නැත්නම්, අනුසේ උපදීනේ නැත්නම්.
පැහැදිලිය ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
මුගයේ පුදුසියානන් වහන්සේ වන මහා ප්‍රඥාන් වහන්සේගෙන් අවසර ප්‍රශ්නයක් ඇසීමට නොවේ. වසර 6ක් පමණ උතුම් සිරි සද්ධර්මය අහලා පොතපත කියවීමෙන් මට මගේ හදවතට දැනුන ඒ සිතුවිලි මනසීකරණය කිරීමෙන් පසු මට ලැබුණු අදහස් ටිකක් ප්‍රකාශ කරන්න අවසර ලැබීවා. මා දුතු යුගයේ බුදු පියාණන් සම්මත ගිහි නාමය මැතිඳ සිරිසේන හපු තන්ත්‍රී. දියසෙන් කුමරු ඉපදී සංසාර අඳුරෙන් එතෙරවි. ලබාගත් සිව්පිලිසිඹියා පඥාන මීවන පලානේ සිරි ධම්මා ලංකාර බුද්ධ පුත්‍රයා නමින් පිම්පිරු දෙව් මිනිසුන්ට සියලුලෝ සතුනට යහපත පිණිස නවලෝකෝත්තර උතුම් සිරි සද්ධර්මය අනුශාසනා කරති. සත්බුදු පියාණන් වහන්සේලාගෙන් ලබාගෙන හේතුඵල දහම පඤ්ඤාධික බුදු සසුනේ ලැබගත් පළමු මඟඵලය අනුව එදා කුඩු රට සමන රජතෙම දිවා ගුහාව කරවා උතුම් බුදු හිමිට පූජා කර වසක් පමණ උව ටැංකර බුදු හිමිගේ සිරිපතුලේ 108ක් ඌ ලකුණු කළු ගලක කොටවා ඒ පාසට හන්තබා බුදු හිමිගේ පාපහස ඒ වෙත ලැබගෙන හිමවතට ගෙන ගොසින් ගිරි මුදුනේ අඩි 8ක් යට තැම්පත් කර කළ අදි තන් බලය මල්පල දරා ඇත. එතැන් සිට මුනිසිරි පාදය සමන්ගල සමනලකන්ද සමන්ගිර වශයෙන්ද වර්තමානයේ ශ්‍රීපාදය නමැති සංස්කෘත බසින්ද ලෝපුරා දිනෝදාහක් ජනී ජනයා වඳිති පුදති. මේ වෙනුවෙන් යම් වරදක් සිදුවේ නම් මට චතුස්කෝටිකවම සමාව කමාව ලැබේවා. සියලුම දෙනාට අටක්කරා තීන පදා නැමැති සුවසුව දහසක් ධර්මයම ලබා ගැනීමේ ඥාන කරන ශක්තිය ලැබේවා ලැබේවා.
ඉතින් ඒක මේ දැනගත්තත් නොදැනගත්තත් තමන් කරන වැඩේ හරියට ආනපාන සති සමාධියේ නිරත වුණොත් යුගනද්ද වශයෙන් තමන්ටත් මගඵල ලැබීම කාටවත් වළක්වන්න බෑ. ඉතින් තමන්ගේ වැඩේ කරගන්න එක තමන්ගේ යුතුකමක්. තමන් වැඩේ කර නොගෙන වෙන මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ධර්මතාවය කියලා ඔබ වහන්සේ පැහැදිලි කළ දෙන්නේ ස්වාමින් වහන්සේ නියාම ධර්ම පහේ එකතුවක්.
ඔව් නියාම ධර්මය. ධර්මතාවය කිව්වහම ධම්ම නියාමය, කර්ම නියාමය, බීජ නියාමය, චිත්ත නියාමය, ඍතු නියාමය පහම එකසේ බලපාන. හැම පහේම එකතුව තමයි ධර්මතාව. අධර්මතාවයත් ඕකටම ඇතුළා. ධර්මතාවය කියන එකට. දැන් කර්ම නියාමයට අනුව කර්මයක් කරගත්ත මොහොතේ ඉඳන් ඒක කර්මයේ ඵල විපාක අධර්මයෙන් උපදින උරුම වෙනවා. ඒ වගේම කුසල ධම්මයක් කරගත්තාම ධම්ම නියාමයට අනුව ඒ ධම්ම නියාමයේ ඒ ඵල විපාක යහපත්සේ උරුම වෙනවා. ඉතින් ඒක නිසා ඔය පහේම තියෙන ඔය නියාම ධර්ම පහ තමයි පංච මාර්ග හැටියට මේ අපි පස්සේ කාලෙක හඳුන්වන්නේ.
සමින් වහන්සේ එතකට සියලු සත්වයෝ මේ නියාම ධර්ම පහටම විතරයි යටත් වෙන්නේ.
යටත් වෙන වෙන කිසිම දෙයක් නැහැ. නමුත් ওই නියාම ධර්ම පහටම යටත් වෙන්නේ නැහැ ධම්ම නියාමයේ ක්‍රියාත්මක කරන පුද්ගලයා, කටයුතු කරන පුද්ගලයා අර කර්ම නියාමයට අදාළ නැහැ. ඒ මිනිහා කර්ම කරන්නේ
නැහැ. එහෙමයි.
හේතුඵල ධහමට බහා ගලපා බලා ණය විනයට ගලපා බලන කටයුතු කරන පුද්ගලයා ධම්ම නියාමයේ විතරයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට අනික් න්‍යාම ධර්මයේ පුද්ගලයාට බලපාන්න
සියලුම ක්ලේශාවරණ විපාකාවරණ කම්මාවරණ වලින්
සියලු දේ නැති කරගන්න පුළුවන්. සියලු දේ නැති කරගන්න පුළුවන්.
එහෙමයි සම්.
වර්තමාන මොහොතේම නැති කරගන්න පුළුවන්.
එහෙමයි සම්.
ගුරු ආරියතුන් වහන්ස මම මේ පුංචි ප්‍රකාශයක් කරන්නයි මෙතෙන්ට පැමිණි. මම මාස 8ක කාලයක් තිස්සේ තමයි ඔබ වහන්සේගෙන් ධර්මය අසන්ට පැමිණියේ. මේ මාස 8ක කාලයේ තිස්සේ මෙතෙන්ට මේ ආපු අවස්ථාවේ සිට මම බොහොම ධර්මයට අනුගත වෙලා මම හිටියා. කායගත සූත්‍රයේ දේශනාවේදීත්, ගිරිමවන් සූත්‍රයේ දේශනාවේදීත් මගේ හිතේ පුදුම පස්සද්ධියක් ඇති වුණා. වහන්සේ සමග
හරි වෙන කවුරුත් ප්‍රශ්න අහන්න ඒ බැටරිය බැහැලා.
ඔබ වහන්සේගෙන් මම ඒක
අනේ හරිය.
මට හරිම සතුටුයි අද ඔබ වහන්සේත් එක්ක මම ඒ ගැන සම්පූර්ණයෙන් දැනගත්ත මේ මට සිද්ධ වෙච්ච දේ මොකද්ද කියන එක. ඉතින් ඒ නිසා මට ඒක මගේ මේ ක්‍රියාහයක එකතුවක් වූ මේ පංචස්කන්ධේ ద్వාර විවිත වීමක් වගේ මට පුදුම සැහැල්ලුවක් තියෙන බව මේ ඔබ වහන්සේට මම මේ දෙපාණෙමද ප්‍රකාශ කරන්න කැමතියි. කොච්චර ධර්මස්කන්ධය ඇහුවත් මම මේ ඉන්න සියලු දෙනාටම කියන්න කැමතියි කිසිලු ධර්මස්කන්ධය මතක තියා ගැනීමටවත් වචන පවටවත් පද පරමවටවත් පත් කරගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය තියෙන එකම දේ මේ ශරීර කූඩිය තුලින් සමාතුලින්ම ඒ දැකගෙන ඒ වැగిරි යන ස්වභාවය Tamanටම තේරුම් ගන්න යුතු දෙයක් ධර්මයක් කියලා මට අද
වැටහුණා. ඔය කියපු දේ තමයි බුද්ධ දේශනාවේ ලක්ෂ වාරයක් විතර තියෙන පජානාති. ඒ පජානාති වුණාම තමයි අභිඤ්ඤයං අභිඤ්ඤාත. ඕක තේරුම් ගත්ත නැත්නම් නප්පජානෙති. ඒ පුද්ගලයාට මොකවත් තේරිලා නැහැ.
හොසරා ඇරිය තුන් වහන්ස සද්දස්ස කුල පුත්තස්ස වෙච්ච පොදියලෙකු සිරිවඩුන්නේ සිරි මහා බෝධිය ළඟට ගියාට පසුව බුද්ධ ශක්තියට අනුගත වෙන ආකාරය මට පැහැදිලි කරගන්න.
ඔව් දැන් බුදුහාමුදුරුව ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා කරගත්ත වැඩේ මොකද්ද? මෙතෙක්කල් හිතේ තිබුණු සියලු කෙලෙස් නික්ලේශී තත්ත්වයට පත් කරගත්තා. කෙලෙස් මුල් තුන උදුරා දැම්මා. දැන් අපි සද්දස්ස කුල පුත්තස්ස වෙලා ඒ හිරිවැඩුන බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා සිහිපත් කළ යුත්තේ අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ මේ වගේ තැනකදී තමයි මේ රාගය, ద్వේෂය, මෝහය හිතෙන් උදුරා දැම්මේ. නික්ලේශී සිතක් පාටක්. මම විනාඩි 5කට දිගටම නෙමෙයි. විනාඩි 5කට රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් ඇති කරගෙන සුදු කිරණ ශක්තියක් පතුරලා ඒ බුද්ධ ශක්තියට අනුගත වෙනවා. මගේ සිතත් විනාඩි 5කට ඒ බුද්ධ ශක්තියට අනුගත වීම තමයි භව උදුරා දැමීම තමයි නික්ලේශ වීම. ඒක අදිස්ථානයක් හැටියට ඇති කර ගන්නවා. මොකක්ද ඉල්ලනවා නෙමෙයි, යදිනවා නෙමෙයි, ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. ඔතන ඉල්ලන තැනක්, යදින තැනක්, ප්‍රාර්ථනා කරන තැනක් නෙමෙයි. ඔතන තමන්ගේ අර පිරිසිදු පාරිශුද්ධ ශක්තිය, සත්‍යක්‍රියා බලය, නික්ලේශී බව අර බුද්ධ ශක්තියට අනුගත කර ගැනීමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මෙතෙන්ට අපි මේ සද්දස්ස කුල පුත්තස්ස ඌ පුද්ගලයෝ නිවැරදිව ඔතෙන්ට දැනගන්න නැතුව ගිහිල්ලා ඔය පඳුරු බඳිනවා, මොනෝයෙකුත් පූජා පුද පූජා කරලා ප්‍රාර්ථනා කරනවා, ඉල්ලනවා, යාඥා කරනවා, දෙයියන්ගෙන් ආධාර උල්ලනවා, එතන ඉන්න බෝගහේ ඒවා නෙමේ. මේ තමන් තුළම තියෙන ශක්තියක් තමන් මතු කරගන්න. ඒ මතු කරගන්නටයි බුද්ධ ශක්තියට අනුගත වුණා කියන්නේ. බුදුහාමුදුරුවත් කළේ ඒකයි. එතෙන්දි ඒක අපි සිහිපත් කරන්න ඕන. බුදුහාමුදුරුවත් අපේ ගෞතම බුදුහාමුදුරුවත් බුද්ධත්වයට පත් උනේ ඒ නික්ලේශී බව ඇති කරගත්තේ ඒ කෙලෙස් මුල් තුන උදුරා දැම්මේ මේ වගේ උතුම් භූමියකදී. ඒ උතුම් භූදියට මම දැන් පැමිණලා ඉන්නවා. ඒක නිසා මගේ හිතෙත් මෙතෙක්කල් පැවතුන ඒ රාගමුල, ද්වේෂමුල, මෝහමුල රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් බවට විනාඩි කිහිපයක් පවත්ව ගන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයාට පුළුවන් බුද්ධ ශක්තියට අනුගත වෙන්න. ඒ අනුව ඒක සිහිපත් කරන හැම වෙලාවකම බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඒක ක්‍රමානුකූලව පුරුද්දක් වුණාම සෝතාපට්ටි ඵලයටපත් වෙනවා.
අවසරයි අපේ හැමදෙරෝනි. මේ නිර්මල බුදුදහම ශ්‍රී ලංකා ද්වීපයේ පවතින බවට බුදුරජාණන් වහන්සේගේ සියමුකයෙන් දේශනා කර තිබෙන බව ඔබ වහන්සේගේ මේ විසෙන් බැස්සගල භාවනා වැඩසටහනින් සත්‍ය අවබෝධ කරගත් තෙමි. මට පැන නැගී ඇති ප්‍රශ්නේ වන්නේ අපේ හාමුදුරුවනි, බුදුන් මල්කඩක්සේ අපේ බෞද්ධයන් මේ වැඳ පුදා ගන්නා අනුරාධපුරයේ සිරිමා බෝධින් වහන්සේගේ සත්‍ය කතාව ඔබ වහන්සේගේ මුකෙන් මා දැනගන්නට කැමැත්තෙමි.
ඔව්, ඉතින් අර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ පසුව ඒ බුද්ධත්වයට ඊට පස්සේ මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ අවුරුදු 100 ගණනක් ගියාට පස්සේ මිහිඳු හාමුදුරුවෝ මේ උතුම් ධර්මය නැවත ගෙනාවා. බුදුහාමුදුරුවෝ මේ ප්‍රදේශයේ හිටියායට ඒ ධර්මය මුලින් දේශනා කරලා කියලා දීලා මගඵල ලැබූ බොහෝ යක්ෂ ගෝත්‍රිකයොත් හිටියා. නමුත් කාලයක් යැවෑමින් මේක නැවත ඒ ධර්මයේ යටපත් වෙලා නැවත යටපත් වුණා, ආගමක් බවට හැදුණා. මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා ධර්මය මතු කළාට පස්සේ අර ජයශ්‍රී මහ බෝධින් වහන්සේගෙනුත් දක්ෂිණ ශාඛාව ගෙනල්ලා මේ අනුරාධපුරේ අනුරාජපුර කියන්නේ අලුත් රාජපුරයක් හැදුවා. අලුත් රාජපුරය හැදුවේ මහා මෙහුණා උයනේ, ඒක වනයක් හැටියට වෙන් කළා තිබුණේ. ඉතින් ඒක නිසා එතෙක්කල් අර මේ රාජධානියේ දැන් ඔය විජය රජුරුව අර කුවේණියෝ මැරලා යක්ෂ රාජ්‍යයේ බලය ගත්තට පස්සේ ඊට පස්සේ හිටිය පණ්ඩුවස් පණ්ඩුදෙව් අර පණ්ඩුකාභය මුටසීව දේවානම්පියතිස්ස මේ ඔක්කොම ඉන්දියානු ජාතික රජවරු රජකලේ අර අලංකාරපුර කියන ඔය විලච්චිය මහවිලච්චිය විල වටේ තිබුණු රාජධානියක නගරයක. ඒ නගරින් මෙහාට ඇවිල්ලා අනුරාජපුරයේ අලුතෙන් රාජපුරයක් හැදුවාම මේ අලුතෙන් රාජපුරයේ වැඳ පුදා ගන්න මිනිස්සුන්ට අර සංඝමිත්තා මෙහෙණිය ඉරිවඩුන්නේ අර බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ බෝධින් වහන්සේගෙන් අංකුරයක් දකුණු දක්ෂිණ ශාඛාව අර ඒක ගලවගෙන ඒක අර එදා එතන තිබුණු ගඟේ ඔරුවක නග්වගෙන රත්තරම් පාත්‍රයක දාගෙන පා කරගෙන ඇවිල්ලා ඒ ගඟ එදා තිබුණා ඔය යාන් ඔය මහකනදරාවට එනකන් ගල්පාලම කියන තැනට එනකන් තිබුණා. ඒ ගල්පාලම ගාවදී තමයි රජුරෝ ගිහිල්ලා පිළිගත්තේ. පිළි අරගෙන ඒ රත්තරම් පාත්‍රයේ තිබුණ ඒ බෝපැලිය ඔය මහමෙහුණා නුවනේ අද ඔය ජයශ්‍රී මහා බෝධිය හැටියට තියෙන තැන රෝපණය කළා. ඒ කතාව තමයි බෝධි වංශ තියෙන්නේ. ඔය කතාවේ තියෙන්නේ හැබැයි අර ජයශ්‍රී මහා බෝධිය තිබුණු තැන එදා ජම්බුද්දීපයට අයිති තැනක්. ජම්බුද්දීපය මේ රෝපණය කළ තැන ලංකාපුරයට අයිති තැනක්. ඒ නිසා ජම්බුද්දීපයෙන් ගෙනල්ලා ලංකාපුරේ රෝපණය කළා. ඒක තමයි පරම සත්‍ය. නමුත් ජම්බුද්දීපය කියන එක සුද්ධෝ ඊට පස්සේ මේ මහාවංශය පරිවර්තනය කරනකොට ත්‍රිපිටකය පරිවර්තනය කරනකොට ඔය 1880 ගණන්වල මේ ජම්බුද්දීපය කියන එක ඉන්දියාවට පැවරුවා සුද්ධෝ. සහ ඊට පස්සේ ඒක පිළිගත්ත කළු සුද්ධෝ ටිකක් ජම්බුද්දීපය හොයාගෙන ගිහිල්ලා මේ නියම නිවැරදි මේ හෙළබිමේ සිව්හෙළේ තිබුණු ජම්බුද්දීපය නැති කළා. ඉන්දියාවට ජම්බුද්දීපයක් පැවරුවා බලෙන්. ඒක බලෙන් පැවරුවා කර්ම කාර්යෝ ඒක නිවන වහන්න කරපු වැඩ. ඉතින් ඒක නිසා මේ බෝවංකුරය ගෙනාවේ දැන් ඔතෙන්දි මහාවංශේ හොඳටම කියනවා බෝවංකුරය ගැලෙව්වහම එතන හිටිය මුචලින්ද රජුරුව ඇතුළු නාග ගෝත්‍රිකයෝ තමයි එතන හිටියේ. ඊට පස්සේ බෝවංකුරය ගැලෙව්වහම මේ නාග ගෝත්‍රිකයෝ කිව්වා අර සංඝමිත්තා මෙහෙණියත් එදා රජකල නාග ගෝත්‍රිකයොත් මෙතන මේ ගලවන්න මේක රත්තරම් පාත්‍රයක රෝපණය කරන්න උපකාර වුණා. නාග ගෝත්‍රිකයෙකුවා අපේ මේ බෝධීන් වහන්සේගෙන් එහෙම ගලවා ගත්ත එක එහෙම ගෙනියන්න දෙන්න බෑ. අපිට පුද පූජා කරන්න. ඒකනි කියලා තියෙන අර කවියක් සතියක් නාලව බුද දුන් බෝධිය. නාග ගෝත්‍රික හිටිය එතන. මුචලින්ද කියන්නේ නාග ගෝත්‍රික රජ කෙනෙක්. මේ රටේ ගෝත්‍ර හතරක මිනිසු හිටියා. දේව ගෝත්‍රය, නාග ගෝත්‍රය, යක්ෂ ගෝත්‍රය, රක්ෂ එහෙම නැත්නම් කුම්භාණ්ඩ ගෝත්‍රය. මේ ගෝත්‍ර හතරෙන් නාග ගෝත්‍රය කීකියෝ හිටියේ ඔය බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන දවසේ ඒ ප්‍රදේශේ. ඉතින් ඒ නාග ගෝත්‍රිකයෝ රැස් වෙලා කිව්වා ඉන්දියාවේ කොහෙවත් ඔය කාලට නාග ගෝත්‍රිකයෝ හිටියෙත් නැහැ, බෝධියක් තිබුණෙත් නැහැ, මොකක්වත් නැහැ. ඊට පස්සේ ඒ නාග ගෝත්‍රිකයෝ තමයි කිව්වේ මේ ලංකාවේ කවිය ඉස්සර කවි පොතක තමයි තියෙන්නේ ඔය සතියක් නාලුව පුද දුන් බෝධිය. මහාවංශෙත් තියෙනවා ඒක. ඉතින් ඒක නිසා මේක මේ ඉන්දියාවෙන් එහෙම ගෙනාව නෙමෙයි ඔය සංගමිත්තා මේනියට ඔය නැව් නගලා මූදෙන් කොහෙන් බහින්නද කොහෙන් නගින්නද එහෙම කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේක මේ ඉරිවැඩුන්නේ ඉඳන් ඔරුවක පටවගෙන ඇවිල්ලා මහකන්දරාවියෝ ගල්පාලම ගාවදී රජුරුවන්ට බාට දුන්නාම රජුරුව මහකන්දරාවේ ගල්පාලමේ ඉඳන් මහමෙවුනා උට වන්රාජපුරයට වැඩම කරලා රෝපණය කළා. ඒ කතාව තමයි පැහැදිලිව මේ තියෙන්නේ. අර බෝධි වංශෙත් තියෙනවා, මහ වංශෙත් තියෙනවා, දීප වංශෙත් තියෙනවා.
අවසරයි අරහතුන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ
ඒ පස්සේ කාලේ කටුවාකාරයෝ තමයි ඔය දඹකොළ පටුණක් කතාවක් තියෙන්නේ. නමුත් ඒ කාලේ මේ යාන්වේ ඔය පටුණක් තියෙන්නේ නැති දඹකොළ පටුණ. සමහරට ගල්පාලම ගාවට දඹකොළ පටුණ කියන්නේ ඇති. ඔව්. නෑ ඒක යහපත් චේතනාවකින් දුන්න දානයක්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන්ට මේ චුන්ද කම්මාර පුත්‍රයා ඔය බේලුව බුත්තල කියන්නේ බේලුව, බේලුව කියන්නේ බුත්තල. දැන් අදත් බුත්තල තියෙනවා බුදුන් මේ වැඩ උන්න බුදුන් උන්න ගුහා ගුල මේ විහාරය කියලා දැනත් තියෙනවා. බුදුන් උන්නේ ගම ඒ විහාර ගල් ඔය කුඹුක්කන් ඔය දිගේ උඩට ඇවිල්ලා ඔකම් පිටියෙන් මේ පැත්තට ඇවිල්ලා බේලුව කියන බුත්තලට ආවා. බුත්තලදී තම වස් වැසුවේ, වස් වසලා බුත්තලින්නම් ගියා හඳපානාගල ඇතිලි වැවහරා හම්බෙගමුත්. මේ හම්බෙගමුත් ඇතිලි වැවත් අතර තමා ඒ කාලේ ඔය චුන්ද කම්මාර පුත්‍රයා පාවානුවර තිබුණේ. ඒ පාවානුවර අදත් විශාල වශයෙන් ගල්වලින් කරපු වෙහෙර විහාර ආරාම තියෙනවා. එතෙන්දි තමා මේ චුන්ද කම්මාර පුත්‍රයා මේ හතු වර්ගයක් තියෙනවා. ඒ කාලේ ලංකාවේ තිබුණා, අදත් තියෙනවා. මේ හත්ත පිපුණාම හරියට ඌරු පැටියෙක් වගේ නිකන් ඌරු පැටියෙක් හැම ගැහුවා වගේ හත්තක්, ලොකු හත්තක්. සාමාන්‍යයෙන් හොඳට හැදුනාම කිලෝ එකක් විතර බර ලොකු හත්තක් රතු පාටට උරු ඌරු පැටියෙක් හැම ගැහුවා වගේ බොහෝම අධිපෝෂණයක් තියෙන ශක්තියක් තියෙන ඌරු හත්තක්. ඒ ඌරු හත්ත මේ මිරිකලා ඒකෙන් ගත්ත සාරයෙන් තමා මේ සූකර මධ්‍යය හදාගත්තේ. ඒකට කිව්ව සූකර මධ්‍යය. නැතුව මේ ඌරු මස් නෙමේ, ඒ ඌරු හතු සූකර හතු වල අර සාරය තමා ගත්තේ. ඒ සූකර මධ්‍යය අතිපෝෂණීය දායකයි. ඒක නිසා චුන්දමාරක පුත්‍රයා හිතුවා බුදුහාමුදුරන්ගේ මේ දුර්වල වූ ශරීර ශක්තිය ක්‍රමවත් කරන්නට මේ සූකර මධ්‍යය පෝෂණයට උපකාර වෙයි කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ මේ සූකර මැදේ මේ චුන්ද සූකර දුන්න මේ දුන්න වෙන කිසි කෙනෙකුට වළඳන්න එපා කිව්වා බුදුහාමුදුරුවෝ. අවසාන දානය හැටියට වැළඳුවා. ඒක නියාම ධර්මයක් ධර්මතාවයෙන්. ඒ අනුව බුදුහාමුදුරුවන්ට අර යහපත් පැත්තට යනවා වෙනුවට අනිත් පැත්තට ඒක බලපෑවා. ඒ අනුව එතන පාවානුවර ඉඳලා, පාවානුවර කියන්නේ අද ඔය වේලියෝයේ මෙගොඩ, බුදුගල කියන්නේ කුසනාරණුවර වේලියෙන් එගොඩ, ඒ අනුව බොහොම අමාරුවෙන් ඒ සූකර මැදයට වළඳලා බුදුහාමුදුරුවෝ අර කුක්කුටා නදී කියන්නේ වේලියෝය, වේලියෙන් එගොඩ වෙලා ගිහිල්ලා තනි තලාව එතන ඉඳන් තියෙන්නේ හම්බගමුවේ පාවානුවර ඉඳන් බුදුගලට යනකන් තියෙන්නේ කොහෙවත් කන්දක් නැහැ. තනිකර තනි තලාව ගිහිල්ලා ඒ බුදුගල තිබුණු ස්වාභාවික ගල් කුටියක ගල් ගෙයක් තිබුණා, ගල් ගෙවල් හුඟක් තිබුණා. ඒ ගල් ගෙයක වැඩ ඉඳලා පිරිනිවන් පෑවා කියන එක ළමයි තියෙන්නේ.
ගෞරවණීය අරහතුන් වහන්ස, මට දැනගන්න ඕන මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි කාලවකවානුව කුමක්ද කියලා.
මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටියේ ඔය කෑගල්ලේ පොල්ගහ වෙලයි කෑගල්ලයි අතර මේ පොළොන්නරු යුගයේ ආරම්භය 1108 වගේ. දැන් පොළොන්නරු යුගයත් ක්‍රිස්තු වර්ෂ 1000 ගන්න තිබුණු එක. ඒ කිට්ටුව කාලෙක තමයි මලියදේව මහරහතන් වහන්සේ අවිඥාලාභී අරහතන් වහන්සේ කෙනෙක් හැටියට සිව්බිලිසි ව්‍යාපත් ලත් ශක්තියක් තිබුණේ නැහැ. අවිඥාලාභී අරහතන් වහන්සේ කෙනෙක් හැටියට මේ ධර්මය අනුගමනය කළා, මඟපල් ලැබලා මේ යම් ඉද්ධි ප්‍රත්‍යාර පාලා මේ මිනිසුන්ට මේක මේ අරහත්ත්වයට පත් වූ බව පෙන්වනවා.
දීර්ඝායුෂ. නමස්කාර වේවා රහතුන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ මේ රාග ද්වේෂ මෝහ සිතුවිලි අපට ඇති වෙද්දී අරමුණකදී ද්වේෂ සිතුවිල්ලක් හට ගැනීමේදී දේශ සිතුවිල්ලක් අපේ සිත තුළට ඇතුළුනාම රාග මෝහ ඒ සිතුවිලි දෙකත් හටගන්නවද? ඒ මොහොත
තුනම එකට හටගන්නවා. නැති වුණොත් නැති වෙන්නේ තුනම එකට. එකක් විතරක් හටගන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. රාග සිතුවිල්ලක් තමයි බොහෝ දුරට පළවෙනියෙන් එන්නේ. හැබැයි දැන් මම මේකට උදාහරණයක් දෙකක් කියන්නම්. ඔන්න ඔයගොල්ලන්ට හොඳ රස කේක් කෑල්ලක් කන්න දෙනවා කියමුකෝ. කේක් කෑල්ලක් කන්න දුන්න ගමම්ම එක කටක් කටට ගත්තා. ගත්ත ගමම්ම දැන් මේකේ දිවෙන් පටිච්ච වුණා, රස බැලුවා. රස කටට අරගෙන රස බලනකොටම හැම පෘථග්ජන පුද්ගලයෙක්ම මීට පෙර කාපු සියලුම කේක් එක්කලා මේ කේක් කෑල්ල සංසන්දනය කරනවද නැද්ද? සංසන්දනය. මේ කේක් කෑල්ල රස නම් පෙර ඒවට වඩා මේකට රාගයක් ඇති වෙනවා. මීට පෙර කේක් කෑපු කේක් කෑලි වලට එවලෙම දෙවෙනි වෙෂය. තරහක් නෙමෙයි. ද්වේෂය දෙවෙනි වෙෂය කියන්නේ මේකට වඩා අපි සසඳලා මේක හොඳයි මේක නරකයි කියන දෙවෙනි වෙෂයක් ඇති වෙනවා. එතකොට මොකද උනේ? අර මෝහය මානිය නිසා රාගය ද්වේෂය තුනම එකට උපදිනවා. නැති වෙනවා නම් තුනම එකට නැති වෙනවා.
එසේනම් ස්වාමීන් වහන්සේ මේ අර ඒ අවස්ථාවේදී මේ චතුරාර්ය භාවනා සියල්ලම වැඩිය යුතුයි.
ඔව්. දැන් අර නැති කළොත් අපි නැති වෙන්නේ තුනම එකට, පවතුනොත් දිගටම පවතින තුනම එකට. ඒක හොඳට තේරුම් ගන්න ඕන.
ඔබ වහන්සේට දීර්ඝායු
සදා වන්දනීය පූජනීය ගෞරවනීය අරහතුන් වහන්සේ. මේ අපේ ගමයි මේ අපේ පන්සලයි. අපේ පන්සලේ නායක ස්වාමින් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා අපිට මේ ගමේ කට්ටියට රාග ද්වේෂ මෝහ කුමක්ද සිතුවිලි ප්‍රහාණය කරන්නේ කුමක්ද කියන්න යන්න අපට අවබෝධ වුණා. අපිට ඒ අවබෝධයම ඇති අපගේ ඉදිරි ගමනට. එතකොට මගේ ප්‍රශ්නය වූයේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරා හිරිවඩුන්න ප්‍රදේශයේ බුද්ධ ශක්තියට අනුගතව යම්කිසි වෙලාවක් රාග දේශ මොහ ප්‍රහාණය කිරීමෙන් සෝවාන් ඵලයට පැමිණෙන්නට පුළුවන් කියලා.
එතකොට සද්දස්ස කුල බුද්දස්ස තත්වයටපත් වුණා.
ඔව්. එතකොට අපේ ප්‍රදේශයේ අපිට බැරිද අපේ
මෙහෙමයි මෙතනත් තියෙනවා ඒ ශක්තිය. නමුත් ඒ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ හිරිවඩුන්නට, මධ්‍ය මණ්ඩලයේ.
එහේ.
ඒක නිසා ඉතින් මෙතන ඒ ශක්තිය තියෙනව නැතුව නෙමෙයි. නමුත් ඒක කේන්ද්‍රගත වෙලා තියෙන්නේ හිරිවඩුන්නට. බුදුහාමුදුරුවෝ ඒක මහා පරිනිබ්බාන සූත්‍රයේම දේශනා කළා. ඉතින් ඒක නිසා වඩාත් හොඳයි යහපත් නිවැරදි හිරිවඩුන්නත් වැඳ පුදාගෙන මොනවාද රුපියල් 50ක් යයි බස් එකේ.
එහේ. ඔබ වහන්සේට දීර්ඝාෂය.
අවසරයි රහතුන් වහන්සේ. අපි කාලයක් තිස්සේ අනාරි භාවනා ක්‍රම මගින් භාවනා කරමින් කාලය ගත කරපු උපාසිකාව තවත් ඉන්නවා මමත් එක්කම. දැන් මට තියෙන ප්‍රශ්නය, දැන් අවුරුද්දක් විතර තිස්සේ අපේ අරහතුන් වහන්සේගේ ධර්ම මාර්ගයට මාව යොමු කරපු අපේ සිල්මෑණි ඇත්තෙක් ඉන්නවා, ඥාති සිල්මෑණි ඇත්තේ. ඒ සිල්මෑණි ඇත්තගේ මාර්ගයෙන් මේ පරම ශ්‍රී සද්ධර්ම රත්නයට යොමු වෙලා ඒ කටයුතු කරනවා. ආනපාන කරමින් කටයුතු කරන අතරදී දැන් අපිට මේ භාවනා කලියෙන් අනාරි භාවනා කරපු අය එක්ක හැසිරෙනකොට එයාලා පින් කුසලයක් බවට පත් කරන්නේ නැතුව අපිට යම් මේ සත්කාරයක් කරන අවස්ථාවන් වලදී පින් දෙනවා. එතකොට අපිට අපේ නිවන වැහෙනවාද කියන ප්‍රශ්නය.
එහෙම අනුම් පින් දුන්නට නිවන වැහෙන්නේ නැහැ. තමන්ගේ පින තමන් කුසලයක් කර ගැනීමයි අවශ්‍ය. අනුන්ගේ පින තමන්ට කුසලයක් කරගන්නත් බෑ. කුසලස්ස උපසම්පදා කියන්නේ තමන්ගේ තිය ගාව තියෙන රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් ගති උදුරා දාන. ඉතින් ඒක නිසා අනුන් පින් දුන්නට ගණන් ගන්න එපායි. ඒවෙන් ප්‍රශ්නයක් නැහැ, නිවන වැහෙන්නේත් නැහැ, කුසලයේ පූර්ණ වෙන්නේත් නැහැ. හැබැයි පින උපකාර වෙනවා අර දුගතියක ඉන්න පුද්ගලයෙකුට සුගතියට එන්න පින උපකාර වෙනවා. ඉතින් ඒක නිසා පින් දීම, පින් පැවිදීම, පින් අනුමෝදන් කිරීම නිතරම කරන්න ඕන. පින් දෙනකොට, පින් පවරනකොට, පින් අනුමෝදන් කරනකොට කුසලස්ස උපසම්පදා ඉබේම වෙනවා.
එහෙමයි.
නයන් නිදි නිදහස් වෙනවා. තමන්ගේ හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය ඉවත් වෙනවා. තමන්ගේ හිතේ රාගය, ద్వේෂය, මෝහය, රාගයයි මෝහයයි තියෙනවනම් පින් දෙන්න බෑ. පින් උපාදානය කරගෙන ඒ පිනෙන් තමන්ට යමක් ප්‍රතිලාභයක් ලබන්න ඒ පින උපාදානය කරගන්නවා පුඤ්ඤාවි සංකාරයක් ඇති. ඒක නිසා ඒක වැරදි, ඒක වැරදි ක්‍රියාවක්. ඔය පින උපාදානය කර ගැනීම, පුඤ්ඤාවි සංකාරයක් කිරීම, පිනෙන් තමන් අර දෙව් මිනිස් සැප රජ සැප ලබන්න බලාපොරොත්තු වීම, ප්‍රාර්ථනා කිරීම, යාඥා කිරීම වැරදි, නිවන වැහෙන දෙයක් බව තේරුම් ගන්න ඕන. පින කුසලයක් බවට පත් කරගන්න හොඳ දැනුමක් තිබුණොත් අපිට ඕනම වෙලාවක නිවන විවෘත කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් දැනට මේ අද මේ භාවනා වැඩසටහන එහෙමනම් අද මේ වරුවෙන් ඉවරයි. තව විනාඩි 5කින් 10කින් අපි මේ ක්‍රියාව අවසන් කරනවා, මේ භාවනා වැඩසටහන. ඊළඟට දවල් දාණය දීලා මින් අනුමෝදම් කරලා ඊළඟට දවල් එකට ඒ සහභාගී වන පින්වතුන්ට පුළුවන්කම තියෙනවා සමාලෝචන සැසියට ඉදිරිපත් වෙන්න. මං හිතනවා ටික දෙනෙක්වත් ඉඳී රැඳී සිටින අයට ඒ සමාලෝචන සත්‍යයටත් සහභාගි වෙන්න පුළුවන්. තමන්ටත් යමක් අදහසක් යෝජනාවක් චෝදනාවක් හෝ තමන් දැනගත් දෙයක් හෝ ප්‍රකාශ කරන්න විනාඩි 5ක් 6ක අවසරයක් ඉඩක් දෙනවා. ඒක අපි දවල් 1 ඉඳන් පැය 3ක් මේ අවස 3:45 වෙනකන් ඒ සමාලෝචන සතිය පවත්වනවා. තම තමන්ටත් කීප දෙනෙකුට ඉදිරිපත් වෙලා අඩු ගන්න 20කට 25කට ගණනකට ඒ ප්‍රකාශයක් තමන්ට කැමති ප්‍රකාශයක් යෝජනාවක් තියෙනවනම් චෝදනාවක් තියෙනවනම් ඒත් කරන්න පුළුවන්. ඕන චෝදනාවක් ඕන යෝජනාවක් ඕන අදහස් ප්‍රකාශ කිරීමක් හැබැයි තමන් කරනවා ඒ කරන එක තමන් ලොකු ප්‍රකාශයක් කරන බව තේරුම් අරගෙන යම් ගැළපෙන දෙයක් කරොත් ඉදිරි භාවනා වැඩසටහන් වලට සහභාගි වෙන අයට ඒක උපකාරයක් වන ඇටියට ඒක ප්‍රකාශය නිකුත් කළොත් ඒ සමාලෝචන සැටියට සහභාගි වුණොත් ඒක කාටත් යහපතක් වෙනවා. ඒකත් හොඳට හේතුඵල ධර්මයට බහ ගලපා බලන්න අවශ්‍යයි. නිකම් මේ අනම්මනම් කියන්න හෝ තමන්ගේ වර්ණාවක් කරන්න හෝ කාවාරි වර්ණා කරන්න හෝ එක් කරනවා නම් ඒක වැඩක් වෙන එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ සමාලෝචන සැසියටත් පින්වතුන්ට කීප දෙනෙකුට හෝ 20කට 25කට සහභාගි වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. කාරුණික විල්ලෙනවා ඒකටත් සහභාගි වෙන්න කොටසක් හරි. ඒ වගේම දුරපලාත් වලින් ආපු අයට ඒ යනවා නම් දවල් දාන්නෙන් පස්සේ යන්නත් අවසර තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න. දැන් අපි මේ දින 6ක් තුල අපේ කඩවත්ගම පීරත්න නායක ස්වාමීන් වහන්සේගේ මේ මූලිකත්වයෙන් අනුග්‍රහයෙන් දායකත්වයෙන් සියලු කැප කිරීම් වල උන්වහන්සේ සතියක් රාජකාරියට ගියෙත් නැ මේ සතියම මේ සියලු ඔබ වෙනුවෙන් මේතන නොයෙකුත් වැඩ කටයුතු කළා. මේ දිවා රැ නැතුව මං හිතන්නේ පසුගිය මාසයක් කමාරක් මේ ගොඩනැගිලි හදලා වැසිකිලි කැසිකිලි හදලා මේ හමුදාවල නිලධාරි මහතුරු හම්බු වෙලා මේ සියලු වැඩ කටයුතු සංවිධානය කරලා උන්වහන්සේ මේ ඔබ හැමට මේ ධර්ම මාර්ගය මේ පාර පෙන්වන්න මේ පිළිවෙත ගැන නිවැරදි දැනුම් සම්භාරයක් ලබා දෙන්න කටයුතු කළා. ඒ සඳහා උදව් කළ උපකාර කළ බොහෝ දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම කාර්යෝස මහත්ය ක්‍රීට් මහත්ය වගේ අය ඒ වගේම තවත් බොහෝ පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් පැමිණිලා මේ වගේ වැඩ කළා. ඒ වගේම බණ්ඩාරගමින් ආපු ගැමුණු මහත්ය විමල තිස්ස මහත්ය සෝමරත් මහත්මයා ඒ වගේම දිනේෂ් දරුවා මේ වගේ අය දිවාරෑ නොතකා මේ වැඩ සියලු දේ කළා. මේ ශබ්ද විකාශන යන්ත්‍ර හයි කළා. ඒගොල්ලොම ගෙනල්ලා ජෙනරේටර් ගෙනල්ලා ඒ අය ඇප කැපෝයි කටයුතු කළා. ඒ සියලු දෙනාටත් මේ ඔබට ධර්ම මාර්ගය පෙන්වන්නට මේ මාර්ගය විවෘත කරන්නට ඒ අයගේ සහයෝගය සහභාගිත්වය ලැබුණා. ඒ වගේම මේ යුද හමුදාව නාවික හමුදාවේ ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ බොහෝ පිරිසක් මේකට රැයිලි වෙනකම් මේ කෑම වුණා. මේ වගේ 3000කට 3500කට වගේ ඒ කෑම ඉඳලා ඉඳලා ඒ වගේම ස්වාමීන් වහන්සේලා 50ක් 60ක් සිල්මෑණියෝ 50ක් 60ක් හැම දවසකම උදේ දවල් දානය හදලා සවස් වෙලාවෙත් මොනවා හෝ ගිලම්පස හදලා සකස් කළා අප උපස්ථාන කළා උදව් කළා. ඒ සියලු දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය උරුම වෙනවා. ඒ වගේම හම්බන්තොට රෝහලෙන් මොණරාගල රෝහලෙන් මේ වගේ කොළඹ තවත් විශේෂඥ මහ රෝහලෙනුත් මේ වගේ දොස්තර මහතුරු නෝනලා මේ වැඩසටහනට 100කට වඩා සහභාගී වුණා. ඒ සියලුම දෙනා මේ රෝගීන්ට නොයෙකුත් ආකාරයෙන් මැදවැච්චේ රෝහලෙනුත් පැමිණි දියා බොහෝ දෙනා ඒ රෝගයක් ආබාධයක් අපහසුවක් තියෙනවා නම් ඒ සියලු දෙනා කායික මානසික වශයෙන් ඒ රෝගවලට අප උපස්ථාන කළා. ඒ සියලු දේ අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම මේ මැදවැච්චියාවට ගම් 20ක පමණ ඒ දායක තත්වයේ දරන බොහෝ දිනා හැම අවස්ථාවකම මේ දානමාන පින්කම් සකස් කළා. ඒ වගේම කොළඹ ප්‍රදේශයෙන් කෑගල්ල ප්‍රදේශයෙන් වගේ පැමිණි අය මේ දෛනිකව බොහොම වියදම් කළාද බරපැන දරලා ඒ වගේම පිටරටින් ඉන්ටර්නෙට් එක හරහා බණ ඇහුවයත් ඒ වගේ ඒ සියලු දෙනා අපි සිහිපත් කරන්න ඕන. ඒ සියලු දෙනා අපකපේලා ඔබ වෙනුවෙන් මේ ආහාර පාන දානමය පින්කම් සකස් කළා, මේ පහසුකම් සකස් කළා, මේ ධර්ම මාර්ගය යන්න, මේ ධර්මය ඔබට දෙන්න, මේ මඟ පහදා දෙන්න, ඒ වගේ කටයුතු කළ ක්‍රියා කළ බොහෝ දෙනෙක් ඉන්නවා. තව අපිට නම් සඳහන් කරන්න බැරි වුණාට ඒ වගේම මේ ධර්ම දේශනා කරන අතරේ සේනාපති ස්වාමීන් වහන්සේත් ඒ වගේම චතුරිකා ත්‍රිකවරල දොස්තර මහත්මයාත් සම්බන්ධ රෝහලේ ඒ වගේම ජයවර්ධනපුර රෝහලේ උපකුලපති මහාචාර්ය කරුණාරත්න මහත්මත් ඒ වගේම අර හැටන් වල නෝවුඩ් ස්වාමීන් වහන්සේත් ඒ වගේම ධම්මගවේෂී කොත්මලේ ධම්මගවේෂී ස්වාමීන් වහන්සේත් මේ වගේ බොහෝ පිරිසක් ඔබට දහම් වචනකින් හරි ධර්මය මේ මාර්ගය මේ පාර මේ පිළිවෙත කියා දුන්නා. ඒක නිසා ඒ සියලු දෙනාටත් මේ ධර්මාවබෝධයට මේ මඟ විවර වෙන්න වෙන කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මේ සතියක් තුළ උදේ හවස මේ ධර්මයේ දේශනා කළේ ඔබෙන් අදුගානේ වචනකින්වත් ප්‍රශංසාවක් ප්‍රතිලාභයක් ශේෂයක්වත් බලාපොරොත්තුවකින් නෙමෙයි. ඔබ මේ ධර්මය අරගෙන ඔබ මේ පාර පහදාගෙන මඟ හදාගෙන ඔබ මේ අද මේ අවසාන වශයෙන් මේ ශ්‍රවණය කරපු දේ මුළු ජීවිත කාලය තුළම ඒ යහපත් පරිමාර්ගයේ ඒ අස්සපස්ස ඒ ආනපාන සති සමාධිය යුගනද්දව වඩන්න පුළුවන් නම් ඒකෙන් ඔබට නියත ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒ ප්‍රතිඵල ඔබ ලබා ගත්තොත් ඔබ ණයෙන් මිදෙනවා. ඒක නිසා මේ සියලු ප්‍රයත්නන් අපි මම තනියෙන් නෙමේ මම මේ කතා කළා විතරයි මේ දේශනා කරා විතරයි තව බොහෝ පිරිසක් මේ සඳහා ඇප කැප වෙලා කටයුතු කළා. මේ දවස් 6 නෙමේ සමහර විට මාස කීපයක් තුල. ඉතින් ඒක නිසා මේ අපේ මේ මැදවැච්චිය ඉසිම්බැස්සගල රජමහා විහාරයේ ඒ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සලාත් නායක ස්වාමීන් වහන්සේත් ඒ සඳහා උදව් කළ උපකාර කළ අනිකුත් සියලු දෙනාමත් සිහිපත් කළා මේ කාර්ය සාර්ථක කරගන්න සියලු අයුරෙන් නන් අයුරෙන් කටයුතු කළ සියලු දෙනාටමත් පින් දීලා පින් අනුමෝදන් කළ පින් පවරලා ඒ සියලු දෙනාගෙන්මත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අප උපස්ථාන කිරීම පමණක් නෙමෙයි මේ මග අනුගමනය කරලා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරිලා අඩුම වශයෙන් සෝතාපට්ටි ඵලයටවත් පත්වෙන්න අවශ්‍ය ඒ මාර්ගය මාර්ගචර්යාව සාක්ෂාත් කරගන්න. ඉතින් ඒ සඳහා මේ සියලු උත්සාහයන් කළේ එය ඔබ ලබා ගැනීමට කටයුතු කරනවා ඇති කියන අවසාන වචනින් මම මේ දේශනාවත් වැඩසටහනත් අවසන් කරනවා. දැන් එහෙමනම් පින් අනුමෝදන් කරන්න අපි ගාථාව කියමු. අද හවස සමාලෝචන සතියේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉසිම්බැස්සගල නායක හාමුදුරුවොත් විනාඩි දෙකක් තුනක් හෝ වචනයක් කතා කරයි කියලා. ඒකට අවස්ථාව තියෙනවා. හොඳයි, එනම් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්න. එත්තාවතාචාමි සම්බජම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාචාමි සම්බජම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාචාමි සම්බජම් පුඤ්ඤ සම්පතං sabbe satta numudantu sabba sampatti siddhiya idam me ñatina tu sukita tu ñatayo idam me ñatina tu sukita tu ñatayo idam o ñatina o tu sukita tu ñatayo imina punya මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබා